අපි දහම් සාකච්ඡා ආරම්භ කරමු. අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. එකින් එක අරගෙන විග්‍රහ කරලා වටහා ගන්න බලාපොරොත්තු වෙමු. මේ පළවෙනි ප්‍රශ්නය, අවිද්‍යාව යනු කුමක්ද? මේක ඇත්ත වශයෙන්ම දැනගත යුතුයි. විද්‍යාව හොයන්න ඉතින්ලා අවිද්‍යාව මොකද්ද කියලා දැනගෙනම ඉන්න ඕන. අවිද්‍යාව දැක නැති කෙනෙක් විද්‍යාව හොයනවා කිව්වොත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යාව දැනගෙන අවිද්‍යාව අවිද්‍යාව හැටියට තෝරාගෙන, විද්‍යාව විද්‍යාව හැටියට තෝරාගෙන, අවිද්‍යාව ප්‍රත්‍යක්ෂයෙන් දුක හට ගන්න හැටි දැනගෙන, විද්‍යාව ප්‍රත්‍යක්ෂයෙන් දුකෙන් නිදහස් වෙන හැටි දැනගෙන, ඒ ටික දැනගත්තා නම් ප්‍රඥාවෙන් තීරණයක් එනවා. කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ තීරණි. අවිද්‍යාව දුරු කළ යුතුයි. විද්‍යාවට පත් වෙලා විමුක්තිය ලැබිය යුතුයි. ওই ටික දැනගත්තා නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. තව කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. සෝතාපන්නයි කියන උලන් ඒකත්. මේ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් දැනගන්නේ විවිධ ක්‍රම. මේකෙම ඊළඟ ප්‍රශ්නේ අහනවා, සෝවාන් වූ බව දැනගන්නේ කොහොමද කියලා. යම් කෙනෙකුට අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැනගන්න හැකි වුණා නම් ධර්මයේ තුලින් මිසක් වෙන කරදාවත් ක්‍රමයක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ විග්‍රහ කරලා දෙනකම් අවිද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා කියා දෙනකම් ලෝක සත්‍යයට වෙන කිසිම ක්‍රමයකින් අවිද්‍යාව තෝරා ගන්න බෑ, ඥානිය නැහැ. පළමුව සර්වඥ ගෝචරයි. දේශනා කළාට පස්සේ ශ්‍රාවක ගෝචර වෙන්නේ. එතකන් අවිද්‍යාව දැනගන්න පුළුවන් නම් ලෝතර බුදුන් වහන්සේනා ලෝකේ පහළ වෙන්නේ නැතුව ලෝතර බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. ශ්‍රාවකීන්ට එහෙම පුළුවන්. ඉතින් දකින්න ඕනේ අන්නේ ඒ කාරණේ මොකද්ද කියලා. අපි දකින්න නැති පැති තියෙනවා. අන්නේ දකින්න නැති පැත්තක් තිබුණොත් අපි කොහොමද කරගන්නේ? ලස්සන්ට හැර ගහලා තිනා මල් පෝච්චියක් හදලා විදලා බලන්න කටුවක් නැහැ, නියපොත්ත හයියක් නැහැ, ඒක විදින්ද විදු කරන්න බෑ. ඔක විදහංක විදලා බලා ගන්න පුළුවන් නම් විදලා බලන්න අවශ්‍ය කරන ලව්වේ මොකද්ද? එන ඒ සඳහා ගත යුත්තේ මොකද්ද? ඒක තිනා විද්‍යාව තියෙන විදකණ්ඩ එකක් නැහැ නම් විදින්ද එක නැහැ අවිද්‍යාව. ඇතුලේ අසුචි පුරෝලා පිටින් හොඳ ලස්සන කරලා පාට කරලා දිනා පොර කරන ලස්සන මල් පෝච්චි ඔය එකක් මාත් ගන්න ඕනේ, ගෙනියන්න ඕනේ. මේ හරි ලස්සන අත ගගා බල බල යනවා. විදලා බලන්න කටුවක් හැපිලා අපි විද්දා නම් එහෙම දුර්ගන්ධේ බලා තින්ද වෙරි ජරාවක් පිට වුණා නම් මොකද කරන්නේ? කොච්චර ලස්සන වුණත් මේක මහා ජරාවක් නේ. ඔය අදහස එනවා. දැන් විද්‍යාවෙන් කරන්නේ විදලා බලන එක. අවිද්‍යාවෙන් වෙන්නේ විදලා බලන්න එකක් නැහැ. මේ විදලා බලන්නේ පුංචි උපමාවක්. මොකද වෙන්නේ? යම් කිසි සැපක් කියලා හැකින් වහනවා ආටෝපියකින්. ආස්වාදී නැමැති ආටෝපියකින් යමක් වහලා දුන්නහම ඒකට කොටු වෙලා ඒ නිසා ගොඩ නැගිලා තියෙන අභ්‍යන්තර මහා දුක්ඛන්දලාව වැහිලා ඒකලා විදලා බලන්න අවශ්‍ය කරන්නා වූ නුවණ නැමැති කටුව ලෝතර බුදු පියාණන් වහන්සේ ලබා දුන්නා. මෙන්න මෙහෙම හිතලා පුරුදු වෙන්න. මෙන්න මෙහෙම යථාර්ථය දකින්න පුරුදු වෙන්න. මෙන්න මේක බලාගෙන යනකොට පෙනෙන්න පටන් ගනී. ඔන්නේ විනිවිද පෙනෙයි. වෙන් කළා විදලා පෙනෙයි. විනිවිද දකින්න. තියෙන එක නෙමෙයි වෙනස් ආකාරයකින් විදලා වහම දකින්න. සැපයි කියලා පේන එක විදලා බලපුවාම වෙන් කරලා බලපුවාම විදපුවාම පේන එකයි පිටින් පෙනිච්ච එකයි වෙන් කරලා බලපුවාම ලොකු වෙනසක් පේනවා. ආස්වාද සහගත සුන්දර ලෝකයක් පිටින් පේනවා. ඒ තුළට බැස්සට පස්සේ මහා දුක්ගිනි දෙන දුක් අන්තරාවක් ඇතුළේ තියෙනවා පේනවා. අනේ විද්ධාමයි ඔක පේන්නේ. අර අපි ඉස්සෙල්ලා කිව්ව කඩුවකින් විදින එක පුංචි උපමා කතාවක්. මෙතන කටුවලිය විදලා හැම බලන්න පුළුවන් ಜಾති කටුවක විදින එකක් නෙමෙයි විද්‍යාව හොයාගන්න. වැහිලා තියෙනවා ආස්වාදයේ නිසා. ආස්වාදයේ දෙන්නේ මොනවැන්ද? ඇහැ තියෙන්න ඕනේ. ඒක ගණී භාවනයි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරකින් සකස් වෙලා යම් කිසි ශක්තියකින් පල ගැන්විලා හැදෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් හැදුනට පස්සේ ඊට අනුකූල හැදිලා ඇස්කුලියක් හැදෙනවා ධාතු හතරක සම්පින්දණයකින්. ඒ වගේම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතුකින් ධාතු හතරක කොටස් එකතු වෙලා තව දෙනක තව ගුලියක් හැදෙනවා මොනවා හරි ඇස්කුලිය වගේ. මේකට ගෝචර වෙන එක අපි කියනවා ඇහැට රූපයක් පේනවා කියලා. බැලුව බැලුවට අපි දකින්නේ ඔච්චරයි. ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? ඒක හැදිලා තියෙන්නේ කොහොමද? ඒකක්වත් පේන්නේ නැහැ ඇහෙන් බැලුවට. ඒක විඤ්ඤාණ ඇසින් බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. විනීත බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේ තමයි වැහිලා තිබුණේ. වැහුම් ඇල්ලා දුන්නේ ලෞතරා බුදුරන් වහන්සේ. මොකද්ද මේ ඇහැ කියන්නේ? මොකද්ද ඔය රූපය කියන්නේ? ඇහැයි රූපයයි නිසා හට ගන්නා වූ දැනීම කියන්නේ මොකද්ද? එතකොට ඒකෙන් දැනෙන්නා වූ ආස්වාදයේ කොහොමද ගොඩනැගෙන්නේ? ඒ ගොඩනැගෙන ආස්වාදය නිසා සත්වයා ඇයි බැඳෙන්නේ? ඒකෙන් හට ගන්නා වූ ආස්වාදයෙන් පිටපොත්ත නැන වටින් තියෙන හරිය ওই ටික තමයි සත්වයා බැඳෙන්න හේතුව. ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සදා වේදනා. ඔන්න ওই ටික තුල තියෙන හරි ආස්වාදයක් දෙන ස්වභාවය. කන ශබ්දය, සෝත විඥානේ, සෝත සංපස්සේ, සෝත සංපස්සජා වේදනා කියලා. සෝත සංස්පර්ශයෙන් ජනිත වන වින්දනේ වේදනාව. ඕකේ තියෙනවා හරි හිතාල වෙන ස්වභාවය, මිහිරි නාදේ. ලස්සන රූප මිහිරි නාද. ඒ වගේම හරි ප්‍රිය කරන ගන්ධ. නාසයේ තියෙනවා, ගන්ධයෝ තියෙනවා, ගාන විඥානේ තියෙනවා, ගාන සංස්පර්ශයේ ගාන සංපස්සජා වේදනා කියන ඔන්න ඔය ටික ඇතුළින්. ඔන්න ඔය හරි මිහිරියාවක් තියෙන ආස්වාදයේ ඇති කරන ගන්ධේ වැටෙහෙන්න දැනෙන්න පටන් ගන්නවා. අන්න ප්‍රිය කරන හරියක් අහුනාව තුල තිබිලා. දිව තියෙනවා හතර මහා භූතයන්ගෙන් හටගෙන. රසවත් දේවල් තියෙනවා ද්‍රව්‍ය වස්තු මොනවා හරි. රස ඒ හතර මහා භූතයන්ගෙම ගොඩ නැගිලා. ওই දෙක දිවයි රසයයි දෙක එකතු වෙනකොට ජීවහා විඥානීය කියලා දිවට දැනෙන බවක් එනවා. දිව බොල් කරගෙන දැනීමක් පහළ වෙනවා. ඒක රස හොයන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හොයසි කරගෙන ඔන්න ආශ්‍රය හොඳ රසයක් දැනෙන්නයි එන්නේ කියලා කල් තියාම ඒකට ස්පර්ශයේ සංස්පර්ශ වෙනවා. ඒකට එකතු වෙනවා. එතකොට ඒක තියෙනවා බලාපොරොත්තු වෙන වේදනාවක් තියෙනවා, වින්දරයක් තියෙනවා, සුඛ වේදනාවක් ආපුහම දිවහා සංපස්සජා වේදනාවක් කියලා ඒක හරියයි. ඒකට එකතු වෙනවා. කය තියෙනවා. කය තිබුණාට පහස දැනෙන්නේ නැහැ, හිතක් හට ගන්න නැහැ. කයට ස්පර්ශ වෙන්න තව ගණී වාර්තිය සතර මහා භූතියකින් හැටගත බාහිර කොහෙද තියෙනවා. තව ශරීරයක් හරි, තව ද්‍රව්‍ය වස්තුවක් හරි මොනවා හරි එකට මුළු දෙයක්, එකට ගැළපෙන දෙයක්. මේ සුඛ වේදනාවක් ඇති වෙන්න හේතු වෙන්නා වූ කායිකත්වයේ සහ ඒකට හේතු වෙන ස්පර්ශයට හේතු වෙන්නා වූ දෙයක් ආපුහම කාය සංස්පර්ශය කියලා එකක් හටගන්නවා. ඒකෙන් ජනිත වෙනවා වේදනාව. කාය සංපස්සජා වේදනා කියනවා ඒක. ඒක සුඛ ස්වභාවයේ ඇති එකක් නම් එහෙම හරි සුවයි හරි සුවයි කියලා ඒ සුවේ නම් අත්හරින්න බෑ. ඒ සුවේ හරි වටිනවා. කොච්චර ප්‍රියමනාපද ඔය අදහස එනවා. ඔය ටික එකතු කරගහම අත්දැකීම එනවා මනසට. මනස යලි යලි කල්පනා කරලා වෙච්ච දේවල් පිළිබඳව අතීත සිද්ධි ඕ අරගෙන ආස්වාද විඳපුවා යලි යලි හිත හිතා ඒ ස්වභාවය කොච්චර හොඳද කොච්චර සුන්දරද ඔය ආදී විවිධාකාරයෙන් අරගන්නවා. අරගෙන ඉවෙලා මොකද කරන්නේ? මනස ධර්මයව අරගෙන මනෝ විඥානය කටගෙන ඒකෙන් අර ප්‍රියමනාපදී එනකොට ඒක සමග ස්පර්ශ සමග එකතු වෙලා සම්බන්ධ වෙලා මනෝ සංපස්සයක් හටගෙන ඒකෙන් ගොඩනගා ගන්නා වේදනාව මනෝ සංපස්සජා වේදනා කියලා මිහිරි සිතුවිලි. සුන්දර ලෝකයක් හිතේ මවාගෙන හරි සන්තෝෂයෙන් ඉන්නවා ප්‍රියමනාපදී. මට ජයග්‍රහණි, මට ආස්වාදී, මට තමයි මෙයා හිමික මෙයා වාගේ, මට හම්බ වුණා ලොකු වටිනා දෙයක්, මට මෙහෙම රූපයක් බලන්න හම්බුණා, මෙහෙම ශබ්දයක්, මෙහෙම ගන්ධයක්, මෙහෙම රසයක්, මෙහෙම ස්පර්ශයක්, අනාගතෙත් මට ඒවට මගේ පෑදිලා තියෙනවා. මෙයාගේ විවිධාකාර මනසෙන් ඔහොම දේවල් හිත හිතා සුන්දර ලෝකයක් මවා ගන්න ප්‍රියමනාප ලෝකයක් ලෝකයක්. ඔය ටික දැනගත්තාම ඕක අත්හරින්න බෑ. ඔන්න පිටපොත්ත ඕක තමයි විදගානේ වැරදි වෙච්ච එක. විද්දේ නැත්නම් පේන්නේ ඔච්චරයි. ඇහැ පේනවා, රූපය පේනවා, චක්කු විඥානී දැනෙනවා, චක්කු සංස්පර්ශය දැනෙනවා, චක්කු සංස්පර්ශයගේ දෙනාව දැනෙනවා, කනක් තියෙනවා දැනෙනවා, ඒ වගේ පේනවා දැනෙනවා, කන්ට ශබ්දයක් ඇහෙනවා. ඒකත් දැනෙනවා. එහෙනම් සෝත සංස්පර්ශයක් එනවා. සෝත සංපාසජා වේදනාවක් එනවා. සෝත විඥානයක් ඇති කියලා ඔක්කොම දැනෙනවා. ඔය ටික දැනගන්න පුළුවන්. මට මෙහෙම එකක් දැනුණා. මෙහෙම ස්වභාවයක් තියෙනවා. මට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. මට හිතන්න පුළුවන්. එහෙම හිතක් තියෙනවා. ඔය දැනෙන්නේ. මට රූප පේනවා, මට ශබ්ද ඇහෙනවා, මට ගන්ධ දැනෙනවා, මට රස දැනෙනවා, මට ස්පර්ශ දැනෙනවා, මට හිතන්න පුළුවන්. හිතවිලි දැනෙනවා. දැනෙන එකක් දැනගන්න පුළුවන්. ඒක ඥානයක් ඕනේ නැහැ. මහා ප්‍රඥාවක් ඕනේ නැහැ. ඔය ටික දැනෙනවා. ඉතින් මට ඇහෙන රූප ස්පර්ශ වෙනවා, කන්ට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගන්ධ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, කයට පොට්ටබ්බ ස්පර්ශ වෙනවා, හිතට හිතවිලි, හිතන්න හැකියාව දෙන ස්පර්ශ වෙනවා. ඒකත් තේරෙනවා. ඒකට අමුතු ඥානයක් මොලයක් ඕනේ නැහැ. එතන ඒ නිසා ඇතිවෙන්නා වූ මට මෙහෙම රූපයක් දැක්කහම මෙහෙම දර්ශනයක් පහළ වෙනවා. ඒක ප්‍රියයි මනාපයි, නැහනම් අප්‍රියයි අමනාපයි. ඔයදි දැනෙන්න පුළුවන්. ප්‍රියමනාප නම් ඇලුම් කරන්න කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ. ඒක ඇරෙන්නම හිතෙනවා. මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන පොට්ටබ්බ, මනවලන ධර්ම කියන මේ මනවලනවා නැත්නම් බොහෝ ප්‍රියයි මනාපයි කියලා දැනෙනවා. අත්හැරලා බෑ. ඒව හරි ආස්වාදයි. ඒකේ මම ඉන්න ඕනේ. ඔය අදහස තමයි පිටපොත්ත. ඕක තමයි විඳලා බැලුවේ නැති විඳින්න බැරි ඕකේ ආස්වාදී වැහිලා. ඕක හොඳයි කියලා නිගමනයක් කරලා දිනා මෙන්න මේකට කියනවා විද්‍යාව. විඳලා බැලුවා නම් ඕක පස්සේ ගිහිල්ලා ඒකෙන් කොටු වෙන දුක්ගොඩේ தත්ත්වය දැක්කා නම් හරයක් නැති බව වටහා ගත්තා නම් තේරෙනවා මේක මේ හොඳයි කියලා හිතාගත්තේ මොනතරම් මෝඩකමටද මොනතරම් මුලාවකටද. හොඳයි කියලා මම නිගමනය කළේ මේකෙන් මේ පස්සේ ගියහම සිද්ධ වෙන විනාශය දැක්කේ නැති නිසා නේද කියලා. අන්න සමන්ද වැටහෙන පටන් ගන්නවා ධර්මීය අනුව බලනකොට. අන්නේ ධර්මීය අනුව බලන තාක්කල් ඔක කවුරු මොනවා කිව්වත් හරියන්නේ. ඕක කැතයි, ඕක විසි කරපන්, ඕක අහකට දාපන් කියවල හරියයි. ඒකේ අභ්‍යන්තරේ දකින්නකම් හරියන්නේ නැහැ. ළමයෝ ඒ උනාඹ ගැට කණ්ඩේපා. බඩේ අමාරු හැදී. ඔය කණ්ඩේපා පොඩි එකා වටේ පිට බලලා අම්මා අහගෙන ඉන්න කයිලා තාත්තා අහගෙන ඉන්න රුංගල් දිවාව ගහට කාවගෙන කාගෙන ගියා කුණු කොඩවල ඔක්කොම. හරි සාන්තෝද මෙහෙ වරින්ක පුතේ. පොර කණ්ඩ දෙයක් ඔයා දෙන්න. කණ්ඩේපා කියන්නේ නැතුව එක යනවා. අර පණුවන් ගහපු අමතිත් එහෙම ඔල් පිහියා කරගෙන. ඊළෙනම් පොඩි ඔය එන්න පුතේ යන්න. ඔයාර කයමත් දෙන්න. කපලා පෙන්නනවා. පළලා පෙන්නනවා ඇතුලේ දියනිය. පාලවර නලියේ නලියේ බන්නු මේ ඔයා ඉස්සෙල්ලා කාපු අකණ්ඩක පුතේ දැන් කයිද දැන් කණ්ඩේ එපා කිව්වේ නැහැ දැන් කණ්ඩ කියන කණ්ඩ දෙන්නම කියලා එක ගියා එක කියලා පළලා පෙන්නුව ඇතුලේ තියෙනේ වල්වල පණුව ඇලියක් ඇතුලේ පණුව ගොඩක් ආ කණ්ඩක පුතේ බොර මේක මෙර තෝ කණ්ඩේ දෙන්න කපි කිව්වා තුමා කියේ අඬ අඬ කෑ ගහන බඩ ගන්නවා මට පණුව කවුනෝ මට කුණුවාම කවුනෝ කියලා ඌ ඒක දන්නේ නැති දාකන් පුතේ ඔක කණ්ඩේපා ඔක කුණුවාම ඔය මීටින් ඇහෙන එක හවලු නිකන් ඉන්නේ නැහැ. ඒක ඔක කණ්ඩමයි හදන්නේ හොරෙන් හරි ගිහින් කණ්ඩ හදනවා. කණ්ඩ දෙන්න වල ගහගෙන ඉඳලා කපලා පින්නවා මොකද වෙන්නේ? අන්න ඒ විලාට වෙනවා මෙන්න මේ කුණු ජලාවණියක මම මේ කෑවේ මෙච්චර කල්. ඒ යකි කිය දැන්. කාපුවා ගැන තප්පරිය වෙනවා කන්න බෑ ඊට පස්සේ. ඇත්තන් ඇතුලේ තියෙන එක බල්ල පින්නවල වාසේ සිද්ධ වෙන දෙයක්. මේ වගේ අපි කාලේ සතු බලන්න එපා, හොරකම් කරන්න එපා, කාමී වර්ධ වැසිරෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් බොන්න එපා, හැමතැනම ඔය විපාය පාවන කියනවා. ඕක කියලා කවදාවත් ඕක අරින්ද බෑ. සත්ව මැරුවහම සිද්ධ වෙන්නේ මෙන්න මේක කියලා විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන් නම්. ඇතුළේ පළලා පෙන්නවා. සත්ව මැරීමේ ක්‍රියාවලියේ අභ්‍යන්තරේ. හොරකම් කරන්න ඉපා කියන්නේද හොරකම් කිරීමේ අභ්‍යන්තරේ මෙන්න මෙහෙමයි කියලා විග්‍රහ කරලා හේතු බලලා දෙක පෙන්වන්න පුළුවන් නම්. හොරකම් කරපන් කිව්වත් කරන්න බෑ. එහෙනම් ඉපා ඉපා කියන එක නෙවෙයි බුදුබණ කියන්නේ. ප්‍රාණඝාතී ස්වභාවයේ මෙන්න. ඒකේ අභ්‍යන්තරේ මෙන්න. අදත්තා දානීය ස්වභාවය මෙන්න මේකේ අභ්‍යන්තරයේ මෙන්න මේකයි. ඕනනම් කරගන්න. ඇඟ හිරි වැටෙනවා මතක් වෙනකොට ඇත්ත දැක්කම ස්වභාවය දැක්කන. අන්නේ දැක ගන්න බැරි නිසාම තමයි ලෝක සත්‍යය එපා කිව්වට කරන්නේ. එහෙනම් අවිද්‍යාවෙන් දුරු වෙන්න බෑ. විද්‍යාව පහළ කරගන්න එපා එපා කිව්වට හරියන්නේ නැහැ. ඇත්ත පෙන්නන්න ඕනේ. හේතු බල ධර්මයේ පෙන්වා දෙන්න පුරුදු වෙන්න ඕනේ. අන්නේ හේතු බල හරියට බලන්න පුරුවන් වුණා නම් යාට මේවා කරන්න එපා කියලා අමුතුවෙන් බල කියන්න ඕනේ නැහැ. මෙච්චර බල කියන රටක්, මෙච්චර බල අහන රටක් ලෝකේ නැහැ. මෙච්චර අසාධාරණ අපරාධ කරන රටක ලෝකේ නැහැ කියලා අපි කතාවට කියනවා. මේ බල කියලත් නැහැ, බල අහලත් නැහැ. ඔය අඬ අඬ දොරව දොර අනේ කරන්න එපා මෙහෙම කරන්න එපා මොන අපරාධයක්ද මොකද්ද මේ කරන්න කිව්වලා හරියන්නේ නැහැ. ඒ තුල තිබෙන අසාරත්වයේ තමයි Tamante සිද්ධ වෙන මහා දුක්ගින මතු කරලා පෙන්වන්න හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව තිබුණා නම් එහෙම මතු වෙලා ආවන. ප්‍රාණඝාත කරපන් කිව්වත් කරන්න බෑ. හොරබර වංචා කරාම් කිව්වට කරන්න බෑ. කාම මිත්‍යාචාරයේ හැසිරියම් මෙන්න මේකයි தත්ත්‍ය කියලා පෙන්වන්න කරන්න බෑ. මොකද හේතුව? මේ හැකියාව ලැබීමට කරන්න එපා නොකිය. කළොත් වෙන්නේ මේකයි කියලා පෙන්වන්න දින හැකියාව නැති වෙලා ගියා නම්. ඒ මානසිකත්වයේ තමා තුළ අභ්‍යන්තර අභිඥා කියලා බලයක් තියෙනවා. මෙන්න මේ බලය ආර්ය උත්තමයන්ට බොහොම තියෙනවා. ඒ ආර්ය උත්තමයන්ගේ ඒ හැඟීම පතුරවනකොට අනිකාගේ හිතවලට ඒ භයානක ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා බොහොම තදින්. වටේ කටෙන් වචන පිට වෙනවා විතරක් නෙමෙයි. අර භයානකත්වයේ සිද්ධ වෙන සිද්ධිය කියනකොට මැවිලා පේනවා බලා ඉන්න කෙනාට මනසට. ඒකේ ස්වභාවය පේන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා. මොකද හදවතට කතා කරන හැඟීමක් ඕක. ඒ හදවතට කතා කරනවා කියන්නේ මේ හැඟීම අවිඥාලාවිද්දයි විශේෂ. ඒ නිසා තමයි ඒ කියන අදහස හැඟීම බොහෝම කාවදිලා වැටහින්නේ. ඒ නිසා තමයි කියන්නේ ආර්ය ඉදිරියේ ධර්ම බණහලා සෝවාන් වෙන්න ඕන කියන්නේ තෝකයි. පළවෙනි ධර්මාභෝධය ලැබෙන්න අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මේ උත්තමයන් වහන්සේලා ලෝකේ දුර්ලභ වෙලා ඊට පස්සේ කොච්චර මේක හොඳ නෑ කිව්වත් මේක මහා භයානකයි කිව්වත් පිළිගන්නේ නෑ. හලමිටියා, හලමිටිකාරී, ගොඩේ ඔය යතිය කියලා විහිළු කරලා කොළපක් කරලා යන්නත් යනවා බණ කියන එක නාන. ගණන් ගන්නේ නෑ. මේක ගැඹුර යම් යම් ක්‍රමයකට පෙන්වන්න පුළුවන් අය ඉන්නවා. තමයි ඒකේ අධ්‍යක්ීම් ලැබලා ඒක තේරුම් අරගෙන ඒකේ භයානකත්වයේ සමන්ට වැටහිලා වෙන්වීමේ සාන්ත වූ නිවෙනේ தත්ත්වයේ සමන්ට වැටහිලා නම් එයා ආර්ය පුද්ගලෙයි. ඒක නිකන් වෙන්නේ නෑ. බුදුබණින් සුලින් ඇවිදලා අනුපූර්ව ඇවිදලා කවදා හරි ආර්ය ශ්‍රාවකත්වයේ සුලින්ම මේ පුරුක නොකැඩි එන්න ඕන. ඇවිදලා ඒ බුද්ධ ශාසනය තුල අවසාන සෝතාපන්න පුද්ගලයාගෙන් එක්ව ගියාට පස්සේ පුරුක ඉවරයි එල්ලින් එකක් නෑ. ඒ බුද්ධ ශාසනයේද ශ්‍රාවකෙක් ආයි හටගන්නේ මාර්ගඵලලාභී. මොකද හටගන්නේ නැත්තේ? ඒ සම්බන්ධතාවය ඉවර නම් අර හැඟීම ඇති කරවන්න බෑ. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒකෙන් තමයි මේ බුද්ධ ශාසනයක් ඉවර වෙන්නේ, අවසාන වෙන්නේ, අවසාන සෝතාපන්න පුද්ගලයාගේ කෙලවර වීමෙන් පස්සේ නැවත අධිගම අන්තර්දානීය වෙනවා කියන අන්තර්දාන කතාවලත් විග්‍රහ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවිද්‍යාව පෙන්වා දෙනකොට මේක විග්‍රහ වෙන්න ඕන. අවිද්‍යාව පෙන්වන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කළා ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්න නම් පටිච්ච සමුප්පාදයේ දකින්න ඕන. පටිච්ච සමුප්පාදයේ දැක්කහම තමයි මේ ධර්මයේ දැකීමේ හැකියාව ලැබෙන්නේ. අපි ආස්වාදයෙන් මත් වුණොත් ආස්වාදයෙන් වහල් වෙනවා. ඊට පස්සේ අවිද්‍යාවට වහල් වුණාට පස්සේ විද්‍යාවට මඟ පාදා ගන්න බැරුව යනවා. ඉතින් අවිද්‍යාවට වහල් වෙන්න වෙන්නේ එක හේතුවක් උඩ ආස්වාදයේ බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් තිබෙන දුක් කරදර, ඒකේ තියෙන ආදීනව බලන්න අපිට හැකියාව නැති වෙලා තියෙනවා. ඒකයි හේතුව. එහෙනම් ආස්වාදයට බැඳෙන්නේ නැතුව ඒකෙන් නිදහස් වෙලා ඒකෙන් තිබෙන දුක් කරදර පැත්ත, ආදීනව පැත්ත බලා ගැනීමට අවස්ථාවක් කොයි මොහොතක හරි ලැබුණා නම් එයා ඇතුළත දකින්නවා, ඇතුළාන්තයේ දකින්නවා, හැඟවිච්ච පැත්ත දකින්නවා. අන්න පල්ලා බැලුවා නේද, විදලා බැලුවා. බලාපුවාම දැනගත්තා අභ්‍යන්තරයේ ස්වභාවය මේකනේ. අන්න ඒක දකින්න ඕන. ඒක දැක්කම වාසිය මොකද වෙන්නේ? ආයතරයක් කවුරුවක් කියන්න ඕනේ නැහැ. ඕක කරවන් කියලා. කරවන් කිව්වත් කරන්න බෑ. වැරදි වැඩ කරවන් කිව්වා ඊට පස්සේ කරන්න බෑ. ඒකේ ආදීනව දැක්කා. ඒකේ නැගෙන දුක් කරදරත් දැක්කා. ඒකේ ස්වභාවය ගොඩනගෙන හැටි දැක්කා. ඒතර ඒතර දුක් විඳලා ගොඩනගාගෙන දුක් විඳින ලබා ගන්න හරයක් නැති බවත් දැක්කා. ඔන්න ඔහොම දකින පැත්තක් තියෙනවා. ඒ දකින පැත්ත තමයි තෝරා ගන්න ඕනේ. යා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදු කියන වහන්සේ දේශනා කරන්නේ. යමෙක් පටිච්චසමුප්පාදේ දකිද ඒ ධර්මයේ දකි. අහකලන ධර්මයේ දකින්න ක්‍රමයක් නැහැ. අවිද්‍යාව දකින්නේ කොහොමද? විද්‍යාව දකින්නේ කොහොමද? ධර්මයේ දැකලා විද්‍යාව දැක්කා. විද්‍යාව දකින්නට අවිද්‍යාව දැකලා තමයි ඉන්නේ. අවිද්‍යාව දැක්කම පස්සේ තමයි විද්‍යාවට පැත වෙන්නන්නේ. අවිද්‍යාවත් අවිද්‍යාවට හේතුව. අවිද්‍යාවෙන් ගොඩනැගෙන දීක හැටි. ඒවැ අවසානේ හිතන්නේ නැති නිසායි වැටහෙන්නේ නැත්තේ. ජරා මරණයට යමක් පත් වෙනවා නම් ඒ හේතුවෙන් ශෝකයක් පරිදේවයක් දුකක් දොමනසක් උපායාසයක් ගොඩනැගෙනවා නම් ඒ මොන වගේ දේවල් වලින්ද කියලා ඉස්සෙල්ලා මේක විද්‍යාමාන කරන්න ඕනේ විදලා පෙන්නන්න ඕනේ නොයි නොහිතපු පැත්ත හිතන්න යොමු කරන්න ඕනේ අයි බලන්නේ නොහිතපු පැත්ත හිතන්න බෑ ඒක කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අවස්ථාව රුකුල ලැබෙන්න ඕනේ මෙච්චර කල් අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච ලෝකේ ආස්වාද පැත්තටමයි යොමු වුණේ ආස්වාද පැත්තටමයි ඔක්කොම රුකුල් දුන්නේ ඒක අත්හරින්න නෙමෙයි ඒක අල්ලපල්ලා ඒක තමයි වටිනා කියලා අදහස දුන්නේ අවිද්‍යාවේ බහැගෙන අවිද්‍යාවේ අදහසින්ම දුන්නා ඒ නිසා ඒක තමයි ගිලගෙන හිටියේ ඒකයි මිදෙන්න බැරි වුණේ එහෙනම් නොබලව වැත්තක් තියෙනවා මොකද්ද යමක් ජරාවට මරණයට පත් වුණාම ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් නැගිනවද අන්නේ මොන જાතියේ જાතිය වලින්ද ඒක වෙන්නේ જાතියක් තිබුණොත් තමයි ජරාවක් මරණයක් ගොඩ නැගෙන්නේ එන ජරාවක් මරණයක් ගොඩ නැගුණාම ශෝකයක් පරිදේවයක් දුකක් දෝමනසක් උපායාසයක් ඇති වෙනව නම් මොන වගේ જાතිය වලින්ද අපි ඉෂ්ඨකාන්ත ප්‍රියමනාපය කියන මොනවායි જાති තිබුණා නම් අන්න ඒවා ජරාවට මරණයට පත් වෙනකොට තමයි ශෝක පරිදේව දුක් දෝමනස උපායාස ගොල්ල නැගින්නේ. දැන් විග්‍රහ කරන්න පටන් ගත්තාම මේක හොඳ නුවන් ගෝචරයි. දැන් මේක ඔසරි ඉස්සරහ තෝරා ගන්න ඕනේ. දැන් මේ ටික තමයි තෝරා ගන්න බැරුවාම කොච්චර හරි බලන්න තරහයි බල කියනවා තරහයි. එක්තරා මිනිසියෙකුට එකම පුතෙක් හිටියා. බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ වෙච්ච සිද්ධියක්. ඒ පුතා අකාලේ මළා. අර මිනිසයා පපුව අත ගගා අඬ අඬ අනේ මගේ එකම පුතා ඉවරයි අනේ මගේ එකම පුතායි කවදා දකින්නද? කොහොම කී කියා ශෝක වෙවි යනවා. මෙහෙම යනකොට මට මේ ශෝකය දරා ගන්න බෑ. මේකෙන් මිදෙන්නේ කොහොමද? කොහොම කී කී යනවා. යන කවුරු හරි කිව්වා මහත් ගෞතමයන් වහන්සේ ලෝතුරා බුදුන් වහන්සේ වැඩ ඉන්නවා ජේතවනාරාම ගිහින් හම්බ වෙන්න. ඕකට නම් වෙන පිළිතුරක් දෙන්න කෙනෙක් නැහැ. ඒ උපදේශ පිළ කොහොම හරි මේ ශෝකේ තුනී කරගන්න බලාගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්න අර මිනිසයා ගියා. අනේ මගේ එකම පුතා මලා මම ප්‍රිය කරපු වස්තුව අද මට නැහැ. මෙහෙම කිය කියා අලනකොට කියනවා. ප්‍රිය කරන මලාප කරන ඒවම තමයි දුක දෙන්නේ. ඔව භයානකයි. ඒව අතරින්ද ඒවන් තමයි දුකේ ඉන්නේ. ඔය පුතා කියන්නේ ප්‍රියමනාප වස්තුවක් නේ. ඔවා දුක් ගොඩවල්. ඔයන් තමයි දුකේ ඉන්නේ කිව්වම ඒ මානසික කියන මට මෙච්චර සැනසෙල්ල තුනේ පුතා. එයා දුකක් නෙමෙයි මට කොච්චර ශාන්තද සුවද. මේක 아무තු බලක් නේ. ප්‍රිය කරන දේවල් හැප දෙනා මිස ප්‍රිය කරන දේවල් දුක දෙන මොන රටේ. මට වැඩක් නැහැ උන්නහගේ බල වලින් කියලා යන්න කිය. යන ගමන් සාපොලක් තියෙනවා. මත්පැන් පොලක් ඒ කාලේදී සාපොල් කඩු තියාගෙන ඒ කලගෙඩිය වල අරගෙන ඉඳන් ගස් වලින් මල් කපලා හොම ගෙනහල්ලා තියනවා. ඉතින් බීබී තමයි මිනිස්සු නට නටා ඉන්නේ සල්ලාලේ. ඔතෙන්ට යන ගමන් කියනවා ඈම බලහකම 아무තු බලක් අහන්න ගියා. ඒ තේ જાතිය කිකෙන්ද? අර යාළුවන්ට කියනවා. මම බලක් අහන්න ගියා මට 아무තු බලක් අහන්න හම්බුනේ. ඒ මොකද්ද උඹ ඇහුවේ? බාත් ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් මම හම් වෙලා හිටා මේ ශෝකය තුනී කරගන්න ගිහිල්ලා නම් බලක් අහන්න ගිහිල්ලා. ප්‍රියමනාප වස්තු තියෙනම් ඒවෙන් තමයි දුකේ ඉන්නේ කිව්වා. ඈබන් ඔබ ඇත්තද? මට මගේ වැටහිම නම් ප්‍රියමනාප දේවල් තමයි සැප දෙන්නේ. අප්‍රියමනාප වෙන දුක දෙන්නේ. උඹ තමයි නියම බුදුන් අර මොනවද කියන්නේ? ඇත්ත වශයෙන්ම මලක් කියලා තියෙන්නේ ප්‍රියමනාප දේවල් සැප දෙනවා අප්‍රියමනාප දුක දෙනවා. ඕක කොහොමද අනිත් පැත්ත ගහන්නේ? වෙන්න බෑනේ. ඒක 아무තුව බලක් තමයි කියලා අර රාවිවි ඉන්න මිනිස්සු කිය කියා ඉනහින්ද පටන් ගත්තා. මේක හැමතැනම ආරංචි වෙලා. කොසල් රජුගේ රජමාලිගාවටත් මේ ආරංචිය ගියා. මොකද ඔය රටේ තොටේ වෙන ආරංචි රාජ සභාවට ගියාම ඕවත් කතා කරනවා. අදත් අපේ පාර්ලිමේන්තුව කතා යන්නේ ඒ වගේ. ඉතින් මෙන්න මෙහෙම කතාවක් ගිහිලා මෙහෙම මෙන්න මහා නායක ඒ වගේම තාත්‍රිවරයෙක් නැහතේ නමක් උත්තරයක් දුන්නලු කියලා. රාජ සභාවට ඒ කතාව ගියා. ප්‍රියමනාප දේවල් තමයි දුක දෙන්නේ කිව්වද? ඒ මිනිස්සු කියා දෙනවා ප්‍රියමනාප දේවල් නෙමෙයි දුක දෙන්නේ අප්‍රියමනාප දේවල්. ප්‍රියමනාප දේවල් දෙන්නේ සැපනේ. ඉතින් මේක අනිපදි අපි කාගෙත් අදහස් නා මේකයි. මන්ද අපි අදහස් තෝකා කියන රජ්ජුරුවන්ගේ විදිහට රජ්ජුරුවෝ දෙක අනුමත කළා. මේ මනුමත කරලා ඉතින් දැන් මොකද ඉතින් රජ්ජුරුවන්ගේ ඉන කොසල මල්ලිකා දේවිය කියලා ඉතින් බොහොම ධර්මයේ ගරුයි. ඉතින් මොකද කියන්නේ මල්ලිකා දේවිය හම්බෙලා හිටන් ගිහලා කියනවා. ප්‍රියමනාප ඔයා බොහොම ප්‍රියමනාප කරන ඒ ආත්මයන් වහන්සේ මෙන්න මේ උත්තරය දිය දිනවා. ප්‍රියමනාප දේවල් දුක දෙනවා, අප්‍රියමනාප දේවල් සැප දෙනවා කිය. මේ වාග්ගෞතමයන් වහන්සේ යමක් කිව්වා නම් ඒක එහෙම තමයි. මම කියන්නේ එතන ප්‍රියමනාප දේවල් දුක දෙනවා, අප්‍රියමනාප දේවල් ඒ වගේම නෙමෙයි ප්‍රියමනාප දේවල් තමයි දුක දෙන්නේ. උඹත් හරියට බමුණන්ගේ ගෝලයෙක් වගේ. මහා බමුණ කියන්නේ මොකද්ද? ගෝලයා කියන්නේ ඒකම. මගේ දෑ හැර නොවෙන්නේ ඵලය යන්න කියලා පන්නගත්තා. බොහොම තරහයි. දැන් මේකට උත්තරේ දෙන්න විග්‍රහ කරගන්න ඒ දෙවිය දන්නේ නැහැ. නමුත් ගිහිල්ලා මොකද කරන්නේ? තවත් අතවැසියෙක් කැඳවලා කියනවා. නෑ නෑ ඒ ළඟින් ඉන්න ඒකේ කැඳවලා කියනවා. උඹ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හම් වෙලා මෙන්න මේ කතාව අහගන්න. මට නම් බුදු පියාණන් වහන්සේ එහෙම කිව්වා නම් ඒක එහෙම නෙමෙයි කියන්න බෑ. මම දන්නේ නැති කමකින් නම් මිසක් එහෙම කිව්වොත් මිසක් එහෙම කියන්න බෑ. ඒ නිසා මම එහෙම කියන්න කැමති නෑ. මේක අහපන්. ප්‍රියමනාප දේවල් දුක දෙනවා කියන එක ඇත්තද ඔබ වහන්සේ මෙහෙම දේශනා කළාද? ඒක ඇත්ත නම් අහගනියේ ක්‍රමී. ඇයි මට කියාපන් කිව්වා? ඉතින් ඒ මනුස්සයා බොහොම සන්තෝෂයෙන් බුදු පියාණන් වහන්සේයන් වෙන්න කියලා සාමීනි මෙන්න මෙහෙම ඔබ වහන්සේ දේශනාවක් කළාලු. ප්‍රියමනාප දේවල් දුක දෙනවා, අප්‍රියමනාප දේවල් නෙමෙයි කියලා. ඉතින් මේක මට ඇත්ත නැත්ද දැනගන්නලා යාවේ කිව්වහම අර මනුස්සයාට මානවකේ ඒක ඇත්ත. ප්‍රියමනාප දේවල් තමයි දුක දෙන්නේ. ස්වාමීනි ඒක වැටහෙන්නේ නැහැ. අපිට දැනෙන ප්‍රියමනාප දේවල් සැප දෙනවා කියලා ඔප්පු කරන්න කොහොමද? ඉතින් ඔබට ඔබේ මව ප්‍රියමනාපද? දරුවා ප්‍රියමනාපද? බුදුරජාණන් වහන්සේ යන භාර්යාව ප්‍රියමනාපද? ඇයි ස්වාමීනි නැත්තේ? දැන් මේ කැඩෙන විදෙන වැනසෙන ලිඩ හැදෙන නොයේ රෝග හැදෙන නොයේ දුක් කරදර වල භාජනයේ ලෝකේ ඔබට මොකද හිතෙන්නේ? මව දකින්නකොට පියා දකින්නකොට මවට එහෙම කරදරයක් වෙනවා කිව්වොත් එහෙම ඔබ මොකද හිතෙන්නේ? ස්වාමීනි අනේ හිතන්නවත් වටින්නේ නැහැ. හරි භයානකයි. එහෙමනම් දෙයක් වෙන්න එපා මගේ පුතාට ලිඩක් එහෙම හැදෙන්න එපා. කරදරයක් නා වෙන්න එපා. ඔය කරදරයක් වෙන ලිඩක් හැදෙන එහෙම ඒවා මිසක්. එහෙම නොවන එකක් ඔබ ප්‍රිය කරලා තියනද ඔය අතට? ඔය ප්‍රිය කරලා තියෙන යම්තරමත් දේ ඇත්නම් ওই જાතියව නේද? ඔය විතරේ අහනකොට අර මිනිස්සයාට තේරුණා. ඔබ මෙච්චර කල් කම්පා වෙලා තියෙනවා නම් යමකට දුක් වෙලා තියෙනවා නම් බය වෙලා තියෙනවා නම් කැති අරන් තියෙනවා නම් ඔබ අප්‍රිය අවනාප දෙයක් නිසාද විඳලා තියෙන්නේ නැහැනම් ප්‍රියමනාප දෙයකට. සාමාන්‍යයෙන් දැන් නම් මට පැහැදිලිව තේරෙනවා ප්‍රියමනාප දේවල් වැඩි වෙච්ච තරමට දුක වැඩි වෙනවා කියන එක. දැන් ඔය කාරණේ ගිහිලා ඉතින් පස්සේ අර මල්ලිකා දේවිට කිව්වා ආයි පොතල් හදිර බොහොම හිත හොඳින් ඉන්න වෙලාවක ගිහිලට එක එක දේවිවරු ගැන අහනවා. ස්වාමිනි ඔබ වහන්සේට වැඩිපුරම ප්‍රිය කරනවාද යම් කිසි අගමිසවක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රියද? ඇයි නැත්තේ? ඉතින් යම් කිසි කරදරයක් වුණා නම් එහෙම නිරද්දුකක් හැදුනා නම් එහෙම ඔත්පල වීමක් වුණා නම් එහෙම මොකද කියන්නේ? අනේ මට එහෙම හිතන්නත් එපා මම පපුවත් එක්කලා කැළවිල යනවා ඔහු කියනකොට. මේ සද්දුව එහෙම කියන. දුක දැන්ද? හදිස්සියේ ඔබදී ඔය විදිහ එකින් එක අහලා මේ තමන් ගැන අහලා ඒ වගේම ඉන්නේ අන්තපුරය අය ගැන අහලා තමන්ගේ ඉන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු ගැන තමන්ගේ රාජ්‍යය ගැන අහලා ඉතින් අහනවා. ඔය රාජ්‍යයේ විරුද්ධව කරදරයක් වුණා නම් කැරැල්ලක් ගැහුවා නම් ඒකෙන් ඔබට දුකක් එනවද නැද්ද? එනවනේ ඉන්න. ඒ ඔක්කොම ඔබට ප්‍රියමනාප දේවල්. දැන් ඔබට හතුරු රාජ්‍යයක් තියෙනවා. ඔබ අකමැති දෙයක් තියෙනවා. ඒ දේ වෙනසෙනවා කියලා ආරංචි වෙනවා. මොකද ඒ ගැන කියන්නේ? ඉතින් මට ඒක හොඳයි එහෙමනම්. එතන ඔබට දුකක් ආවද? එහෙමනම් ආවේ නැහැ. එහෙනම් ඔබට මෙච්චර මේ කතා කරගෙන දුක ඇවිදින් තියෙන මොනවද? කැඩෙන විදිර වෙනසෙන නොයේ කිපරිත්‍යයටපත් වෙන එහෙම ලෝකයක් තුළ ප්‍රියමනාපයන් අල්ලගත්තා නම් ඒ ප්‍රියමනාප දෙයට ඒකාන්තයෙන් ඒවා සිද්ධ වෙනවා. එහෙනම් අපි දුක් විඳලා තියෙන කම්පාවටපත් වෙලා තියෙන ප්‍රියමනාප දේවල් වලට බහර වදිනකොට නේද? දැන් තමයි මලත් ඇත්ත තේරුණේ. බෞද්ධ ගෞතමයන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඉක්මන් කළා මට වතුර සෙම්බුවක් ගෙනත් දෙන්න. මෝන හොදාගෙන කට හොදාගෙන උතුරු සළුව බුදු පියන් වහන්සේ වැඩින්න පැත්තට දාලා නමස්කාරය තුන් වතාවක් කළා. බුදුරන් වහන්සේට නමස්කාර කරලා මෙච්චර උත්තරයන් වහන්සේ නම හැඟවිච්ච දහම් පින්නා දිනවා කියලා. දැන් මේ කතාවෙන් අපි වැදගත් දෙයක් තියෙනවා. ප්‍රියමනාප දේවස් දුක දෙන ආකාරය දැනගන්න. බැලුව බැල්මට පිටින් පේන්නේ මොකද්ද? ප්‍රියමනාප දේවල් තමයි සැප දෙන්නේ. නමුත් අපිට දුක් ගිනි ඔක්කොම පත්තු කරලා තියෙන්නේ මොන වෙන්ද? ප්‍රියමනාප දේවල් වලට පහර වැඩිය මුල් කරගෙන මිසක් වෙන එකකින් නෙමෙයි. ගේදර ඉඩකරම් ප්‍රියමනාපයි. ඒවට පහර වැදිනුට කම්පාවක්. දෙමව්පියෝ, දූ දරුවෝ, භාර්යාව, සහෝදර පුරුෂයා, තමන්ගේ නැන්දා මාමා මොනවා හරි ප්‍රියමනාප නෑදෑයා. ඊයයක කරදරයක් වුණාම තමයි දැවිලා දැවිලා තියෙන්නේ. ඉනයි බය වෙලා තියෙන සැටි අරන් තියෙන්නේ මොනවද? අප්‍රිය අමනාප දෙයක් නැති වුණාට නෙමෙයි. යම්තරම බය ඇතිලා තියෙනවා නම්, තැටි කරන් තියෙනවා නම්, දැවිලා දැවිලා තියෙනවා නම්, ශෝකයක් සුසුම් ලෑමක් කරලා තියෙනවා නම්, ප්‍රියමනාප දෙයකට පහර වැදීම නිසාම සිද්ධ වෙලා මිසක් වෙන එකකින් දුක් වෙලා නැහැනේ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසී යන්තරමක් අපි විඳලා තියෙනවා නම් අනන්ත සංසාරිය වල මේ දක්වා අප්‍රිය අමනාප එක කිව්වත් ඉඳලා නැහැ කවුරුවත්. එහෙනම් විඳලා තියෙන ප්‍රියමනාප දෙයින් විඳින්නේ හේතුව මොකද්ද? ඔන්නේ ප්‍රියමනාප දේවල් අපි කැමැතිසේ පවතින්නේ නැති ඒවා. අපේ කැමැත්ත ප්‍රියමනාපය අපිට ඕන හැටියට තියාගන්න. නමුත් අපිට ඕන හැටියට තියාගන්න බලාපොරොත්තු වෙන සියලු ප්‍රියමනාපයෝ අපේ කැමැත්තට අනුව පවතිනවා නෙමෙයි. අපි මේක මෙසේ නිසිද අනිසිද හපුහම් තීරණයක් එනවා. කැමැත්තට අනුව පවතින්නේ නැත්නම් ඒවට උරුම ස්වභාවයක් තියෙනවා. ඒක අපේ කැමැත්තට අනුව සිද්ධ වෙන එකක් නෙමෙයි. ලෙඩ වෙන එක ලෙඩ වෙනවා. අපි කැමති නැහැ ලෙඩ වෙනවට. කැඩිලා බිඳලා විකෘති වෙලා යන එකට ලස්සන දේකට ප්‍රිය කරනවා. ඒ දේ කැඩිලා බිඳලා විකෘති වෙලා යනවට කැමති නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හොඳින් තියාගන්න බලාපොරොත්තු වෙන දේ වෙනසෙනවා. ඒකේ උරුමේ අපි ඒකට කැමති නැහැ. කැමති නැති වුණත් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් අපිට ඇති වෙන්නේ මොකද්ද? සැප හොයාගෙන ගිහිල්ලා කැමති ඒවා හොයන්න ගියාම ඒවැ උරුමතාවයේ කාටවත් වෙනස් කරන්න බෑ. අන්න ඒක තමයි ඉච්ඡසේ පවත් ගන්න බැරි ස්වභාවය. අනිච්ච ස්වභාවය. ඒවා නිට්‍යසේ නෑ කියලා ගත්තොත් එහෙම නිට්‍ය කියන වචින් තමයි අපිට අලු පාළු කරමු දැන්. ඒවා නිස. නිස නෑ. අනිසයි. අනිස කියන එක තමයි අද අනිසී කියන්නේ. ඒකට තමයි අනිත්‍ය කියලා මේ පස්සේ පොත්වල අර්ථ පෙන්නන්නේ. අනිච්ච කියන එකට මොකක්ද අහපුවාම? ඉච්ඡසේ නෑ. අනිසී. මෙන්න මේ අර්ථ දෙකයි ඔකේ තියෙන්නේ. අපි කැමතිසේ නැති එකක් බව පැහැදිලිව පේනවා. න්‍යාය ධර්මයේ එකඟ මොනවාද කැමති? ලෙඩ නොවන කයට කැමති ලෙඩ වන කයක් හැදෙනවා. මහලු නොවනවට කැමති. නමුත් මහලු වෙනවා. දිරල යනවට කැමති නැහැ. දිරල නැතුව පෘථිවිමත්ත ඉන්න කැමති. ඇහැ හොඳට පේනවා නම් කැමති, ඇහැ අන්ධ වෙනවා පේන්නේ නැතුව යනවා. කන හොඳට ඇහෙනවා නම් කැමති, ඇහෙන්නේ නැතුව යනවා. නාසයේ ප්‍රාණවත් ගඳ සුවඳ හොඳට වැටෙනවා නම් කැමති. ඒක එහෙම වෙන්නේ නැහැ මොට වෙලා ගිහිල්ලා. ඇකිල්ලා ගිහිල්ලා එහෙම වෙනවා. දිවට රහ දැයින් නැතුව යනවා. කටේ දත් ටික හොඳට තියෙනවා නම් කැමති, නමුත් පැටලලා යනවා. ඇඟේ හැම රැලි වැටෙන්නේ නැතුව හොඳට පුෘතිමත්ව සරණව තියෙනවා නම් කැමති, නමුත් හැලි වැටලා හංකඩ ඇකිල්ලා දුරලලා යනවා. දුර උදුව ගන්නලා උඩ පැලලා දඟලලා යන්න පුළුවන් නම් කායේ ශක්තිය තියෙනවා නම් කැමති, නමුත් යා ගන්න නැගිට ගන්න බැ කෙනෙක් ගිහෝ හැරමිටියක ආධාරී යන්න වෙනවා. කැමති නැහැ නමුත් සිද්ධ වෙන්නේ ඒකයි. එහෙනම් කෑම කාලා බල පුරවා ගන්නවා. දැන් බල පිළලා ඉන්න කැමති, නමුත් බලනකොට බලිකිනි වෙලා ආයතරයක් ඇඟ වේවුලන හඬ නැති. ආයකට කැමති නැහැ නමුත් අපිට සිද්ධ වෙනවා ඒ ටික. ඉතින් මල පහ කරලා ඇවිදිලා නම් කරදරයක් නැතුව ඉඳ තියනවා නම් ඒත් කැමති. බෑ බේරන්න බෑ කොහරට යන්න බෑ ආයත අද වෙලා බර වෙලා. දැන් ඉතින් ආයි දුවනවා පසල් ළඟට. මොකද? අකමැති දේ සිද්ධ වෙනවා. කැමති නැහැ එහෙම වෙනවට නමුත් අපි සිද්ධ වෙන්න වෙනවා. ගඳ ගන්නවට කැමති නැහැ. මගේ දාඩිය හරි ගඳයි. යන්නේ බලන්නකො මට අතෙන් දෙන්න බෑ. මෙතෙන් දෙන්න බෑ. ඉතින් කිහිල්ලේ ඉවර බලනවා. බලවා ගඳසාරිව අනේ වට වෙලා තියෙන දේ. සුවඳ වෙනවා නම් කැමති ගඳ ගන්නවා. ඉතින් මේ ලෝකේ තියෙන මොනවාද හොඳ දේ? හොඳ දේ නරක වෙන ලෝකයක් මිසක් නරක වෙන දේ හොඳ දේන් ලෝකයක් කොහෙද තියෙන්නේ? අපි කැමති ඒවැ. සුවඳ ගන්න හොඳ ප්‍රණීත බත්ති ගන්න කැමති. තියා තිබ්බොත් ඒක පිළිණු වෙනවා ගඳ ගන්නවා මිසක් ඒක සුද්ධ වෙන්නේ නැහැ. ලස්සන ඇඳුමට කැමති. ඒක ඇඳගත්තර පස්සේ ඒක කිල්ටු වෙනවා දාඩිය ගන්න වලින් ජරා වෙනවා මිසක් ඒක සුද්ධ වෙන්නේ නැහැ. කැත ඇඳුමක් ඇඳ ගන්නවා ලස්සන වෙන්නේ නැහැ. කැත ඇඳුම සුද්ධ වෙන්නේ නැහැ. ජරා වෙච්ච කිල්ටු වෙච්ච එක සුද්ධ වෙන්නේ නැහැ. තවත් කිල්ටු වෙනවා මිසක්. ඉදිච්ච ගෙඩියට කැමති. ඒක කුරු වෙනවා මිසක් ඊට වඩා තව සුද්ධ වෙන්න පැත්තක් නැහැ. ඉදිලා තියෙන පැහිලා තියෙන දේට කැමති. ඒක කුණු වෙලා යන මිසක් ආයේ හොඳ වෙන්නේ නැහැ. කුණු වෙච්ච කායි නරක වෙච්ච කායි හොඳ පැත්තට හැරෙන්නේ නැහැ. එන හැම දෙයකම ස්වභාවයක් තියෙනවා. අපි කැමති ප්‍රියමනාප යම් ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවය ඉක්මවා නරක පැත්තට යනවා, කැමති නැති සි පැත්තට යනවා. ඉතින් එහෙම නොවන ලෝකයක් තියෙනවා කියලා හිතලා බලන්නයි බුදුරණන් හතේ දුන්නේ. පොතේ හොයන්නවත් අකුරේ හොයන්නවත් නෙමෙයි. ඔක්කොම පැත්තෙන් දාලා හිතලා බලන්න. හොඳට හිතන්න පුරුදු වෙන්න. හිතපුහා වැටෙහි යමක ඇත්තා. ඔබට වැටෙන්නේ කොහොමද බලන්න. ඔන්න ඔය කාරණේ විග්‍රහ කරලා දුන්නා. වැටෙහෙන හැටි බලන්න. අන්න තමන්ට වැටෙහෙන හැටිට උත්තර දෙන්න. බුදුරණන් වහන්සේ ඉතත් ධර්ම දේශනා කළේ ඒ ක්‍රමයට. තමන්ට වැටෙහෙන ඥාන ගෝචර දේතුලින් තමයි අවබෝධය ලබා ගත්තේ. අර වචනේ මේ වචනේ භාෂා රීති අනුව නෙමෙයි. භාෂා රීති ගත්තේත් නැහැ. ඔවා ඉගෙන ගන්න කිව්වෙත් නැහැ. යකෝ පැත්තක දාලා තමන්ට වැටෙන හැටියට තේරුම් අරගෙන අවබෝධය ලබා ගන්නයි බුදුරණන් වහන්සේ දේශනා කළේ. කාටවත් බුදුරණන් වහන්සේ මහාන වෙච්ච එක විසුණු වහන්සේ ළමකටවත් භාෂාව උගන්වන්න කොහෙවත් යැව්වේ නැහැ. කොහේදී කෙනෙකුට පාලි උගන්වගෙන හරින් අහවල් හාමුදුරුවන්ට කියලා එහෙම යැව්වේ නැහැ. කර්මස්ථානාචාර්යවරු හිටියා විතර ආචාර්යවරු වෙන හිටියේ නැහැ එහෙම යවන්න කෙනෙක්. උන්වහන්සේ කාටවත් භාෂා රීති ගැන්වෙන්නේ නැහැ. උන්වහන්සේ වෙනවා භාෂා රීති වලින් කාරණා තුනක් අයින් කරන්න එපා. නිරුක්ති පත සූත්‍රයේ අතීතයේ සබහන් කරලා අතීතය හඟවන්න නම් විය කියන අදහස ගන්න. වර්තමානී නම් වෙයි කියන අදහස ගන්න. අනාගතේ නම් අතු වන්නේ කියලා අදහස ගන්න. අතීත හැඟීමයි අනාගත හැඟීමයි වර්තමාන හැඟීමයි හඟවන්න යම් නිරුක්තියක් තියෙනවද ඔය ටික විතරක් භාෂාවකින් ගන්න. ධර්ම අවබෝධය කරන උච්චරයි කියලා වෙන්නේ. නමුත් අද වෙනකොට විවිධාකාර නීති රීති මාලාවල් හදලා එවන් භාෂාවකින් මත කරලා ඉතින් මහා පඬිතුගේ විවිධාකාර නම් ගොඩ දීලා සත්තරාණාන්තර දීලා ඉස්සෙල්ලා මහා ගලව යවන්නේ ධර්මයේ ඉගෙන ගන්න නෙමෙයි භාෂාව ගන්න. ඒවා තමයි අද දුන්නේ. නැවත ඒකෙන් වෙන්නේ මොකද? භාෂාව මැදේ මත් වෙලා නැ ඉගෙනීමෙන් දැනීම මැදේ මත් වෙලා නිසා කාවෝදි ලබන්නේ අවස්ථිතිය කරගන්නේ නැහැ. ඉතින් එදා පෙන්වෙත් මොකද? ওই ටික බලන්න. බලපුවාම ඇත්ත වෙන්නේ ප්‍රිය මලාපතියක් වෙනසිල යනවා මිසක් ඒක තව හරියන්නේ පැත්තක් නැහැ. දුක හැදෙන හැටි බලන්න. ප්‍රිය මලාපතිය ගෙවෙනකොට දුකයි, අප්‍රිය මලාපතිය එනකොට දුකයි. දුක හැමදේම සියල්ල දුකයි කියවර තේරෙන්නේ නැහැ. විග්‍රහ කරලා දෙන්න ඕන. අද වැහිලා තියෙන දැන් සියල්ල දුක වෙන්නේ කොහොමද? සියල්ල තුල තියෙනවා ප්‍රිය මලාප සහ අප්‍රිය මලාප දෙකක්. අප්‍රිය මලාපතිය දුකයි කිව්වොත් එහෙම මෝඩයා කියලා කියනවා. බුදුරණන් වහන්සේත් බයින මෝඩයෝ. ඇයි එහෙම කිව්වේ? සියල්ල දුකයි කිව්වේ. සියල්ල දුක නම් ලෝක සත්‍යය සැරිසරනවාද කියලා එක වික්ෂුන් වහන්සේ නමකින් අහනවා. සියල්ල සැප නම් ලෝකයා මිදෙනවාද? විමුක්තිය ලබා ගන්නවා. එහෙනම් සියල්ල දුකයි කිව්වත් වැරදි, සියල්ල සැපයි කිව්වත් වැරදි. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් සුභ ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය සැරිසරන්නේ නැහැ, වදන්නේ නැහැ ලෝකේ. එහෙම එකක් තියෙනවා. හැඟවිච්ච මහා දුකක් තියෙනවා. ඒක දකින්න නැති නිසා ප්‍රිය ස්වභාවය පස්සේ යනවා. ඒ ප්‍රිය ස්වභාවය නැහැ කියලා බොරු කියන්න එපා. එහෙම කියන්නේ ගියාම මිනිස්සු දොස් කියනවා, දහම් අහන්නේ නැහැ. ප්‍රිය ස්වභාවයේ හැටියට කියන්නේ තරම කියන්නේ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒ පස්සේ ගියාට පස්සේ මහා දුක වෙන කොට වෙනවා. ඒ ඇත්ත එහෙම කතා කරා. ඒතකොට ධර්මයේ ප්‍රිය කරනවා. අර දේශනා කරපු ක්‍රමිනේ. යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඉත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තණ්හා පහළ වෙන තැනක් තියෙනවා. ඒ තමයි ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මధుර ස්වභාවයක් ඇද්ද, අන්න එතරම් මේ තණ්හාව හටගන්නේ ඒ නිසායි හටගන්නේ. ඒක නෑ කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ නෑ. ඒ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ලෝකේ නැත්නම් සත්වයා තණ්හාවෙන් ඇලෙන්නේ නෑ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඒක එහෙම දකින්න ඕන. හැබැයි ඒක ඇලුනට පස්සේ ඔහු වැහිලා තියෙන දේවල් වල ස්වභාවයක් තියෙනවා, යථා ස්වභාවය. ඒකෙන් අපිට හම් වෙන්නේ මහා දුක්ඛාරද. ආස්වාද එකක් බලාගෙන ගිහින් කොටුනහම කෝටි ගණනක් දුක්ඛාර දොළොට ගෝචර වෙන්න ආව තැනකට වැටුණා. සැනසුමක් කෙන දෙන දෙකින් නෙමෙයි ආස්වාද දෙන්නේ, කුණු ගොඩවල් ඔලින්මයි. එනිසා මොනවද මේ සියලු සංකාර පිළිබඳ අනිච්චයි කියන්නේ මොන සංඥාවෙන්ද? කතමාචානන්ද සම්ප සංකාරයේසු අනිච්ච සංඥා. ආනන්ද, මේ සියලු සංකාරයන්ගේ අනිච්චයි කියන සංඥාව මොකද්ද? ඉදානන්ද වික්කු සම්ප සංකාරයේසු අට්ටි යති හරායති jigucchati ayanguccata ආනන්ද සම්ප සංකාරයේසු අනිච්ච සංඥා. මෙන්න බුදුරණන් වහන්සේ අනිත්‍ය සංඥාව ඉස්තිර නැති කතාවකින් නෙමෙයි දේශනා කළේ. අට්ටි යති හරායති jigucchati. ඔන්න ඕක දකින්න ඕනේ. එහෙනම් මේ අපි මොනවද මේ බලන්න වෙන්නේ? අනිත්‍ය සංඥාව මේ සංඛාර කරන්නේ මොනවද? අපි නරක නම් එකතු කරනවද? සකස් කරනවද? ගොඩ ගහ ගන්නවද? ගොඩ ගහ ගන්න සකස් කරගන්න එකතු කරගන්න අර්ථය තමයි සංඛාර කියන්නේ. යමල් නරක නම් අප්‍රිය අමනාප නම් ඒක විසි කරනවා ඉවත් කරනවා මිසක් ඒ පස්සේ හිතන්න කියන්න කරන්න යනවද? ගොඩ ගහ ගන්නවද? මම කියන මගේ කියන ගොඩට දාගන්න බලනවද? එහෙම කරන්න යන්නේ නැහැ. එන සංඛාර ගොන්නගා ගන්න වෙනවා හේතුවකින්. මොකක් නිසාද එහෙම කරන්නේ? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තියෙන්නේ මොනවද කියලා බලනකොට ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් මේ ආදිවන්නා වූ ධාතු ආකාශ ධාතු කියන මේ පංචමහා භූත කියන මේ වලට එකතු වෙලා මේ වාය එක එක හැරතාල හැදිලා ඒ වාට විවිධාකාර හේතුන්ගෙන් ගොඩනැගිච්ච දේවල් තියෙනවා විවිධ රස විවිධ ගුණ ස්වභාව මතු කරලා මෙන්න මේකේ යමක් ප්‍රියද මధుරද අන්නේ ප්‍රිය මధుරේ වල හිත ඇඳිරව වැදිනවා ඒවා මම කරගන්න ඒවා මගේ කරගන්න ඒක ආත්ම දෘෂ්ටියෙන් අරගෙන නැති පාත් ගන්න ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා නමුත් ඔය හැදිලා තියෙන ඔක්කොම අට්ටි යති හරායති ජිගුච්ඡති ඔය කාරණා තුنين වැළවහම අනිත්‍ය සංඥාව වෙනවා ඉතිරි නැති කතාවෙන් තමයි කවහලා තියෙන්නේ අපගේ දෙන්නේ මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ මෙන්න අට්ටි යති කියන්නේ ඕකයි හරිය ලෙස්සේ සැපතෙහි ලොබ නොසිතන්නේ දොස් නොපෙන්න මිස දුක්මයි වන්නේ ඔය අතීතයේදී විච සුද්ධ අර්ථේ හෙළ අරුත ඔන්න අනිත්‍ය කියන එකේ නියම අර්ථේ හෙළ වශයෙන් තිබුණා ඒ දිවිච තමයි පස්සේ වෙනස් වෙලා ගිහිල්ලා එක එක විදිහට වෙනස් වෙලා අර්ථ දීලා අද ඒක අනිත්‍ය නිසා දුකයි කියලා හදාගත්තා හරියට මත්ලියේ නැති ඇටයක් බල්ලෝ ලෙව කෑවට ඌගේ බඩ පිරෙන්නේ නැහැ කවදාවත් ඌගේ කෑදරකම ඇරෙන්නේත් නැහැ ඌ කොච්චර හපහපාදියා වෙහෙසක් වෙනවා මිසක් ඌගේ බලාපොරොත්තු සඵල වෙන්නේ නැහැ ඒකේ ස්වභාවය කාටවත් වෙන හොඳ උපමාවක් පුත්‍ති ආවෙන්ද තීරණ එක මෙන්න මේ වගේ තමයි මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ ආස්වාද විදගෙන කොච්චර සැරිසැරුවා කොච්චර ඒ පස්සේ හඹා ගියා බල්ලා මස් කට රෝල් හැරන් බල පිළින් නැතුව වාගේ ඌට සැනසීලක් සහනියක් ඇති වෙන්නේ නැතුව වාගේ පංචකාම දාහයෙන් දැවි දැවි පිළිපිලි තව තවත් ඒ පස්සේ හඹා එන මානසිකත්වයක් උදා කරනවා මිස වෙනනම් සැරසුමක් ඇති වෙන්නේ නැහැ දැන් ඇති කියලා එකක් ඉන්නේ නැහැ මෙන්න පංචකාම වස්තුන්ගේ හැටි ඔය පස්සේ හඹා ගියාම එන්නා වූ ස්වභාවයේ වෙන්නේ අට්ටි යති හරායති හරයෙන් තොරයි හරයක් තියෙනවා කියලා හිතාගෙන ගිහින් තියෙන්නේ හරයක් නැතිව පස්සේ අන්න හරයක් නැති කර බුදුරන් වහන්සේ උපමාවක් දෙනවා හරයා බලාපොරොත්තු වෙන මිනිස්සෙ හොඳ ලොකු කොටයක් හොයාගන්න හරයක් කියන්නේ කොවුලක් හයි හත්තේ තියෙන හරියක් හොඳ එකක් ඇති කියලා හරයක් ඇති එකක් ඇති කියලා හිතාගෙන යනවා හොඳ කෙහෙල් කොටයක් හම්බ වෙන හොඳ ඇද නැති කොටයක් හම්බ වුණා කියලා දැන් හරය හොයන්න පතුලෙන් පතුල පතුලෙන් පතුල ගලවනවා ගලවගින ගලවගින අන්තිම එකක් ගියාට පස්සේ යන්න හරයක් එහෙම හම්බ වෙයිද කෙහෙල් කොටේ දිවිලා මෙන්න මෙහෙම හිතන්නකෝ මේ ආසා කරන දේවල් ගැන ඔය ප්‍රියයි මනාපයි කියලා හිතා ඉන්න පංචකාම වස්තුන්ට හේතු වෙන ගෝචරේන වස්තු පිළිබඳව ඕවත් හරයක් තියෙනවා කියලා හිතා හිටියට කෙහෙල් කොටේ වතුර ගහලා බලුවම ඇතුලේ හරයක් නැතිව වාගේ ඕවා ඇසුරු කළ කවදාවත් සත්‍යය හරයක් ලබන්නේ නැහැ මෙන්න ඒකේ යථා ස්වභාවය මෙන්න මේක ගැන හරා යති හරයෙන් තොරයි එහෙනම් අට්ටි යති බල්ලෝ වල මස්සට්ටු වල මස්සට්ටු වල ඉන්න බල්ලන්ට බල පිළින් නැතුව වාගේ හරයක් හොයාගෙන සැරිසැරුවට කවදාවත් හරයක් හම්බෙන්නේ නැතුව වාගේ ජිගුච්ඡති ඔය ප්‍රියමනාප දේවල් මොනවද තියෙන්නේ ජීගුව වල වචන නිරුක්තිය හැඳුනාට පස්සේ අපි ලොක තෝරාගන්න බැරුව යනවා අපි ජී කියනවා ගෝ කියනවා වචන දෙකල භාවිතා කරනවා මොනවාටද මල මුත්‍රා වල ඔච්චරයි තියෙන්නේ ඔය ආසාවෙන් ලොකුම ආසාව තියෙන්නේ කොහෙද මම කිව්ව එක මොනවද තියෙන්නේ මෙච්චර කල් කාපුවා මොනවද ඉන්නේ ගියේ පිට වුණි උපන් දායදලා මේ නිකන් ගිලපුවා වතුර වීපුවා ඕජස් වශයෙන් ගත්ත රස ඕජස් කියලා ගත්තේවා ඔක්කොම කිලෝ ඉබලෝ කිලෝ කී දහහක් ගිලලා ඇද මේ වෙනකොට කය බල කිලලා බැලුවොත් එහෙම කිලෝ 40යි 50යි උපන් දායි නම් මෙච්චරක් කයට දුන්නේම හටෙන් දුන්නේම බලෙන් දුන්නේම මොනවද බැලුවොත් එහෙම කිලෝ කී දහහක් කියන්නේ ඒ කිලෝ 1000ක් ගන්න කරගත්තේම හතරන් වශයෙන් රිදී වශයෙන් මුතු වශයෙන් මැණික් වශයෙන් පිළවුණාද කයි එකක් වත් මොනවද පිටේලා තියෙන්නේ ජියෝ ලින් ගියා ගූගල් ලින් ගියා වෙනවකින්ද ගියේ ඔච්චර නේද විලා තියෙන්නේ කාපුවා විදිලා තියෙන තරම් තිබිලා තියෙන හොඳ එකක් හම්බ ගන්න කොච්චර කෑවා. ප්‍රියයි මනාපයි රහ කියලා කාපුවා ඔක්කොම විදිලා තියෙන ජරා කරලා මිසක් වෙන එකකින් ගියාද? කො ප්‍රිය මනාපය ගියා. එහෙනම් කිලෝ 10000 ගිලා නම් අද කිරලා බලපුවාම කිලෝ 40යි 50යි. අනික ඔක්කොම ගිහින් තියෙන්නේ විදිගෙන් තමයි. එහෙනම් මේක වුණාද දැන් මේ තියෙන හරිය තියෙන. අන්තිම මැරි ලකුණු වෙලා බලපුවාම අර ජරා වඩවල් අතින් ජීවු කියන දෙකෙන් තමයි පිට වෙලා යන්නේ වල මුත්‍රා වගේ තමයි පිට වෙලා යන්නේ ඔකකුණු වෙලා. එහෙනම් මේක අන්තිමට බලපුවාම ඇට කෑලි අවසාන ඇට කෑලි දිරලා ගියාට පස්සේ බලපුවාම මෙච්චර කල් ජීවත් වෙලා ඉන්නකම් කාපුවා කොච්චර සුවඳට රහට කෑවත් මොන වටිනවා කියලා කෑවත් ලස්සන වටිනා ශරීරයක් හැදිලත් නැහැ. ඒකෙන් හැදිලා තින්නේ වල මුත්‍රා විතරයි. ඔන්න ඔච්චරයි ඔයගේ ලෝකේ හරිය හොයන්න ගියාම හම්බෙලා තින්නේ ප්‍රියයි මනාපයි කියලා ගත්තේ වේ. එහෙනම් මන වඩන රූප ගන්න ශබ්ද ගන්න ගන්ධ රස ස්පර්ශ ඔක්කොම ලබන්න හදාගත්ත ඇහැ කන නාසය දිව කය කියන යමක් ඇත්නම් මල මුත්‍රා වලින් හටගත් එකක් නිසා වෙන මොකද්ද? ඔය ටික පස්සේකින් තමයි ඔය හොයන්නේ රසේ. මෙන්න මේක හිතලා බලනකොට වෙනයි මේකේ ගන්න දෙයක් නැහැ. කය නම් අසාරේ. ඕක වැටෙහි. අනේ වැටෙන්න මොකද වෙන්නේ? මේක එකක්වත් වටිනා දහමක් තිබිලා නැහැ. අපි එහෙනම් මේ හඹාගෙන සංඛාර ගොඩනගන්න මම කියලා මගේ කියලා ගොඩනගාගෙන යන්නේ. ඒක තුරන් හදන්නේ මොනවද? කිසිම වැලකට නැති ඇට සැකිලි වැනි. ඒ වගේම ඇට කෑලි වැනි. ඒ වගේම කිසිම හරයක් නැති මල මුත්‍රා ගොඩවල් පස්සේ තමයි මේ දුවන්නේ. ඒකේ කවදාවත් මම කියලා ගන්න එකක් නැහැ. මගේ කියලා ගන්න එකක් නැහැ. ආත්ම කර ගන්න එකක් ඕකේ හොයි තියෙන්නේ. ඕක මුල් කෙනින් හටගන්න හිතක් හටගත්තා නම් ඒ අරමුණ කරනකොට හිත ගොඩ නැගුණා. වෙන අරමුණක් කරනකොට ඒ අරමුණත් ඉවරයි. ඒ හිතත් ඉවරයි. එහෙනම් පවතින එක මොකද හිත කියලා? වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර. ඒ අරමුණක් කරනකොට ඒ අනුකූල ගොඩ නැගෙනවා. වෙනත් අරමුණක් කරනකොට දැන් ඉවර නැගෙන ඊට අනු ඉස්සෙල්ලා දිවිජගේ විල යනවා මොහොතෙන් මොහොත. මෙන්න මේක දකින්න ඕනේ. ඉතින් ඥානවන්තයාට මේක දැක්කට මෝඩියා හිත ගැන හිතනවට වැඩිය හිතේ අනිත්‍යතාවයේ ඒ වගේම හිතේ අසාරත්වයේ හිතේ තියෙන මොහතකින් අහරගෙන ගෙවිලා විදිලා යන ආකාරය බලනවට බලා ගන්න අමාරුයි. ඊට වඩා හොඳයි මෝරියට ගතේ ස්වභාවය හොයන එක ඊට වඩා පේනවා කියලා වෙන්නනවා. මොකද ඒ තරම් අතිසියුම් මොහතක ක්‍රියාත්මක වීමක් හිත කියන කාරණේ විදිලා යන එක. ඉතින් මේක කවදාවත් හරියක් තියනවා කියලා ගන්න එක හිතක්වත් ගතේ කොටසක්වත් නැහැ කියලා දැනගත්තහම ගතයි හිතයි ලෝකය කියන තුනෙන් තමයි හැදිලා තියෙන්නේ මාව මගේ. ওই ටිකේ තමයි ආත්ම දෘෂ්ටිය වැදිලා තියෙන්නේ. සාරයි කියන අදහස තියෙන්නේ. කෝකද සාරත්වයෙන් යුත් කියලා බලන එකක් වත් නැහැ කියලා දැක්කහම ඔහු පරිහරණයට නිසිද අනිසිද දැන් ඔහොම එකක් කියලා අහපුවාම නිගමනය මොකද්ද? නිසි කියන්නේ නිගමනයක් දෙන්න බෑ. ඒක අවිද්‍යාව නිගමනය. එහෙනම් මොකද්ද නිසි කියදුන්නේ? ওই ටික දන්නේ නැති නිසා. ඕවර් කියන අවිද්‍යාව. එහෙනම් මොකද්ද නිගමනේ? විද්‍යාව නිගමනේ. අනිසි අනිසයි අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය බව දැක්කේ මොකක් නිසාද? ඒක දුක නිසා අනත්ත නිසා අනිත්‍ය කියලා දැක්කා. අනිත්‍ය නිසා අනත්ත නිසා දුක කියලා දැක්කා. අනිත්‍ය නිසා දුක නිසා අනත්ත කියලා දැක්කා. ඔක එකක් දැකලා එකක් නොදැක ඉන්නේ. ත්‍රිලක්ෂණියම දකින්න එකක් දැක්කහම මෙන්න මේ ත්‍රිලක්ෂණිය තමයි ලෝකේ යථා ස්වභාවය. ඕක තමයි වැහිලා හිටන් සාරයි කියලා රවට්ටලා තියෙන්නේ. ඔය සාරයි කියලා අදහතර කියනවා යථා ස්වභාවය නුදැන සාරය කියන දෘෂ්ටිය පිහිලා ගත්ත පිටින් දැක්ක ආස්වාදයේ මුලා වෙලා සාරය කියලා ගත් දෙකර කියනවා අවිද්‍යාව. ඕකේ යථාර්ථය දැකර පස්සේ අසාරය කියලා දකිනවා. අනිසී කියලා දකිනවා. දුකක් නිසා ඔකේ ගන්න සැපක් නැහැ. රැවටිලක් විතරක් කියලා දකිනවා. එහෙනම් මේක සාරාත්‍යයක් නැහැ කියලා දැක්කහම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කහම කියනවා විද්‍යාව දැක්කා. ඒක විද්‍යාව. නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා දැක්කහම අවිද්‍යාව. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කිව්වහම ඔක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අහන්නේ මොකද්ද? සෝවාන් වූ බව දැනගන්නේ කෙසේද? දැන් තව ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේ අහනවා සරියුත් හාමුදුරුවන්ගෙන්. සාරිපුත්ත සෝත සෝත කියනවා. සාරිපුත්ත ඇයි සෝත කියන්නේ? එක එකනාගේ මත ඔක්කොම දාලා ඔයකෙමත් ඇත්ත දැනගන්නත් පුළුවන්. ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතයි කියලා කියනවා. මේ මැලවි මැලවි සාරිපුත්ත ඒ කියා තමයි සෝත කියන්නේ. අනුවත කළා බුදුරණා. සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියන ඇයි එහෙම කියන්නේ? ඔන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවන් නිසා පැවිදිච්ච නිසා සෝතාපන්න කියනවා. මැනවි මැනවි සාරිපුත්ත ආර්යත් ඔය කියන සෝතේ පැමිණිච්ච නිසා සෝතාපන්න කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පැමිණි නිසා සෝතාපන්න කියනවා. මෙන්න සෝතාපන්න කියන්නේ මොකක්ද කියන හොඳට පැහැදිලි කියලා බුදුරණන් ආශ්‍රේ දේශනා කරනවා. දැන් මොකක්ද මෙතනින් අපි දකින්නේ? අපි මෙච්චර කාල සැපයි සැපයි කියලා සම්මත කරගත්තා ලෝකයකට. සම්මත කරලා යථාර්ථයේ බලපුවාම ඥානීය තීරණේ සැපද? ඥානීය තීරණේ සාරවත්ද? නිච්ඡද සුඛද අත්ද? බලපුවාම ඒක අනිසි. ඇයි අනිසි කිව්වේ? අසාරත්වයෙන් යුක්තවන්නා දුකක් ගොල්ලගෙන යමක් පරිහරණය නිසි වෙන්නේ කොහොමද? ප්‍රඥා තීරණයක් ආ. එහෙනම් අනිසි කියන එක ඇත්ත. අනිසිදේ පරිහරණය කරනවා කියලා කියන්නේ මොකක් නිසාද? ආස්වාද වශයෙන් මුලාවටපත් කරලා ලෝකයා මහා දුක්වලට ඇදලා දමන නිසා. එහෙනම් දුකට ඇදලා දමන්නා වූ උගලක් ඇත්නම් ඒක කොහොමද සුඛයි කියලා ගන්න? සුඛ හැටියට පෙන්වන්න. ආස්වාදයේ වටිනවා කියලා පෙන්වන්නට ඒකේ දැන වර උගලක් නා. ඒක මහා භයානකයි. දුක්ඛම් බයත් තියෙන බයත්යෙන් දුක දකින්න. පෙර නොයසු විරෝධහමක් ඒක. සැපයි සැපයි කියලා දකින්න එක බයත්යෙන් දුකයි කියලා දකින්න. මොකක් නිසාද? ওই සැපයි කියන එක වාස්ත ගිහින් තමයි අප්‍රමාණ සංසාරී අනන්ත දුක් විඳින තැනට වැටුනේ. යම්තරමක් මහාපා දුක් විඳන තිරිසං විලා දුක් විඳන කොයි ආකාරي විඳපු සියලු දුක් වල මුල මොකද්ද? අසාරත්වයේ තියෙන දේ සාරයි කියලා අරගෙන. එහෙනම් අනිසි දේ නිසි කියලා ගත්ත එකයි. එහෙනම් මෙන්න මේ ටික දැක්කම පස්සේ අනිසි බව දැක්කා. දුක නිසාම අනිසි බව දැක්කා. අනිසි දේ දුක නිසායි කියන්නේ කියලා දැක්කා. අනත්ත නිසා තමයි අනිසි දුකයි කියන කතිය කරන මේ කාරණා තුනම වටහා ගත්තාම කියනවා ගන්න හරයක් නැහැ ලෝකේ හොඳයි කියන්න බෑ. එහෙනම් හොඳයි කියන නිසි කියන අදහස ඉවරයි. සුඛයි කියලා ගන්න අදහස් නැහැ කියවරයි. මේක හරවද්දියා කියලා ගන්න අදහස් තියුණා නම් ඒක ඉවරයි. මේ දෘෂ්ටිය විදිලා යනවා. මේ දෘෂ්ටිය විදිලා ගියාම මොකද වෙන්නේ? සැපයි සැපයි කියලා හවට්ටන දුක්ගොඩකට නේද අපි මේ අද තමයි කොච්චර හරි. සැප හොයාගෙන විඳ දුක විසක් සැනසීමල් ටික මෙච්චර කාලේ සංසාරේ සැරිසරලව සැපක් හම්බෙලා නැහැ. සැපයි කියලා හැවැට්ටුවා මිසක් මන් දැන් නියම සැපේකටපත් වුණා කියලා සන්තෝෂයෙන් ඉඳලා හම්බෙලා නැහැ. එහෙනම් දුකකට ඇදලා දමලා සැපයි කියලා හවට්ට මේකක් හම්බෙලා මිසක් සැපක් හම්බෙලා නැහැ සංසාරේ. දැන් නම් මට හරි ගියා සැපත හම්බ වුණා. නැවත දුකට වැටෙන්නේ නැහැ. වැටෙන හේතු නෑ කියන්නේ එහෙම එකක් හම්බෙලා නැහැ. එහෙනම් අසාරත්වයක් පස්සේ සැරිසරලා තියෙන කියා දැක්කම නම් ධර්මානුකූලව දැක්කා වෙයි නේද? ඔයදී දැක්කහම කියනවා අනිච්චං කයත්තේන කයාර්ථයෙන් අනිච්ච දකින්න. හේ කිව්වේ මොකද්ද? ආර්ය විනය අර්ථය එකක්, ලෝකේ අර්ථය එකක්. ලෝකේ අර්ථය ගෙවෙනවා කියන එකයි. ආර්ය විනයේ තියෙන අර්ථය මොකද්ද? ඊටලා ගැඹුරු පැත්ත. ගන්න දෙයක් නැහැ. ඒක ඉවරයි. හේ වෙලා ගියා. කොල්ලා ඉවරයි, කෙල්ලා ඉවරයි. යාළුවන්ගේ හැටියටම කීය හැකියි. ආවල් ලැබුම් එක්ක යාළුවනේ හිතවත් වෙන්නේ විතරෝනේ. කෙල්ලගේ ගන්න දෙයක් නැහැ, කොල්ලයි ගන්න දෙයක් නැහැ. අම්මා තාත්තාත් කියන. ඒක හැදිලා ඉවරයි. ඉව මොකද ඉවරයි කිය මලහ. නැක්ෂය වෙලා ගියා. ෂේ කිවි ගුණේ නැහැ, ගන්න හරයක් නැහැ. හරවද්දියා ගන්න දෙයක් නැහැ. නිසි කියලා ගන්න දෙයක් නැහැ. ඒක දැනගන්නේ මොකද්ද? අනිච්චං කයත්තේන. එනක් ෂේවිච් එක දැනගන්න ලකුණු මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස වෙන යම් තැනක ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ. ඒවට කියනවා ක්ෂය. මේ ආර්ය විනී ක්ෂය කියන්නේ ඕකට. ලෝකයා ක්ෂය කියන්නේ ගෙවිල යනවට. ආර්ය විනී ක්ෂය කියන්නේ ඔන්නේ පහත් භාවයට පත් වෙනවට. අසාරත්වයට වැටෙනවට. අනිච්චං කයට්ටේන. අන්නේ එක තමයි කිව්ව අට්ටියේදී හරාදි ජිගුච්චති. ක්ෂය පැත්තේ හැටි. ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පාය ආසී ප්‍රතිඵල වශයෙන් හම්බ වෙනවා නම් වෙන්නේ ලැබෙන සාරත්වයක් නැත්නම් මෙන්න මේකට කියනවා ක්ෂයාර්ථයෙන් අනිච්ච දැක්කා. ඊතරම්ම දකින්නවා ඕකට ඇද දමන්නේ මොකක් නිසාද යන්නේ? ආස්වාදයෙන් පස්සේ යන්න ගිහින් තමයි ඔකට කොටු වුණේ. මහා භයානකයි. දුක්ඛම් භයත්තේන. භයත්තේන් දකින්නවා. ඔන්න දුක්ඛම් භයත්තේ භයත්තේන් දැක්කලම ඥානීයකට ගෝචරයි. දුක්ඛ දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ ධර්මයේ විග්‍රහයන අභිධර්මයේ තේ විදිහට එහෙනම් මොකද්ද යමක ප්‍රකරණී විග්‍රහ වෙනවා දුකහ දුකාරි සත්‍ය දෙකක් කියන එක ඔය ආකාරයට දැන් දුක්ඛ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද මෙන්න මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් පහල කරන්නේ මෙන්න මේ වැඩ පිළිලින් කියා දකින්න නෝලක් තියෙනවා මෙන්න මේවයි දුක මේවා සැනසීම නෙමෙයි කියලා දකිනා ඥානෙයි ඥානි වේදනාවක් නෑ. ඥානි හොඳ නුවණක් ඇති කියලා හිටන් දුක නෙමෙයි කිව්වේ ඒක ඥානි කියලා. දුක්ඛේ ඥානං කියන්නේ දුක නෙමෙයි. එහෙනම් චතුරාර්ය සත්‍යයෙන් දකින්නා වූ දුක දකින්නවා නම් දකින්නේ මොකෙන්ද? ඔන්න ඔය ඥානි. එහෙනම් මේකෙදි වෙන්නා දෙනවා. මොකද්ද? ওই දුක්ඛ පිළිබඳ ඥානෙ. ওই දුක ඇති වෙන්නේ මොකද්ද? ඔය පස්සේ මුලාවෙන් ඔය පස්සේ හඹා එනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත්‍ර සත්‍රාභිනන්දදී සෙයියත්න කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ තණ්හාවෙන් බැඳිලා ඔය ආස්වාදින මත් වෙලා මුලාටපත් වෙලා වටිනවා කියලා ලෝකෙ පස්සේ හඹා යනකොට ඇති වෙන මානසිකත්වේ ඔන්න ඔක දුක්ඛ සමුදය. ඔය යකින් නුවණක් තියෙනවා. ඕක කියනවා සමුද ආර්ය සත්‍ය. එහෙනම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං. ඔන්න ඔය ආස්වාදයන්ගෙන් ඉවත් වෙලා ගියා නම් අසාරත්වයේ දැකලා වෙන් වෙලා ගියා නම් ඔය දුකට යලි කොටු වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වීමේ ස්වභාවය දකින්නවා. ඔය දකින්න නුවණට කියන දුක්ඛ නිරෝධේ ඥානං. යෝතසායේව තණ්හාය අතීස විරාග නිරෝධෝ චාගෝ පටිච්චසග්ගෝ මුක්ති අනාලයෝ. ඔය ආකාරයෙන් පෙන්වනවා එහෙන් ගිලා යෑම. දුක්ඛ නිරෝධය කියන්නේ නුවණ. නුවණින් දකින්නවා ඒ ටික. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඒකෙන් නිරෝධ වෙන්න නම් ඒ දුකෙන් නිදහස් වෙන්න නම් ඒ සඳහා ප්‍රතිපදා තියනා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේක තමයි ඕකේ නිදහස් වෙලා යන මාර්ගය. ඔන්න ඔය ටික දැනගත්තහම ඕක කියනවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි. මෙන්න මේක වැදගත් දෙයකට ආවේ මොකද? සෝත දන්වාද බලන්න. දැන් සෝත දැනගන්න ඕනේ සෝතාපන්න වෙන්න නම්. දැකේත කොහොමද ඉතින්පත් වෙන්නේ? සෝත වැටුණා නම් සෝතාපන්න වුණ හැක. සෝත වැටුණා නම් ප්‍රඥාවට වැටෙන්නේ. ප්‍රඥාවට වැටුණාම අමුතුවෙන් යන්න දෙයක් නැහැ. ප්‍රඥාවේ නිගමනයක් තියෙනවා ඉතින්පත් වීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේපත් වීම බලක් ගන්න බෑ. දැක්කේ ඇත්තක් නම් ඒක බොරු කරන්න ආයි බෑ. දැක්කේ දුක්ඛ සත්‍යේ නම් දුක්ඛ සමුදය සත්‍යේ නම් දුක්ඛ නිරෝධ සත්‍යේ නම් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආරි සත්‍යේ නම් දැක්කේ ওই සත්‍ය අසත්‍යයක් කරන්න බැහැ කවදාත්. ප්‍රඥාවේ තීරණයක් ඕක. ප්‍රඥාවෙන් ලබා දෙන ප්‍රඥාවේ අවබෝධය ඒක වෙනස් කරන්න බැහැ. ඒකයි කාරණේ. එතකොට මෙන්න මේ කියන්නා වූ චතුරාර්ය සත්‍ය දැක්කයි කියලා කියන්නේ. දර්ශනයේ ගෝචර වුණායි කියන්නේ. සම්මා දිට්ඨියටපත් වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ සම්මා දිට්ඨි ලැබුණා. එහෙනම් මොකක් නිසාද දුක්ඛේ ඥානං පහළ වුණේ? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් යථා ස්වභාවය දැක්ක නිසා, මෙනෙහි කරලා බලපු නිසා, ඒක එසේමයි කියලා සැක නැති ඊගමනීට ආපු නිසා දුක්ඛේ ඥානං පහළ වුණා. එනං ඒ තෘෂ්ණාව නිසා යෝගර වැටෙන කියා දැකන දුක්ඛ සමුදය ඥානං පහළ වුණා. ඒ තෘෂ්ණාවෙන් නිකුණාම හේතුව නැත්නම් ඵලේ නැහැ. ඒකයි න්‍යාය ධර්මයේ. එහෙනම් දුක් ඵලයේ හටගන්නේකින් වේගුණා නම් ඒ හේතුව නැත්නම් දුක් ඵලයේ ඉන්නේ නැහැ. ඒක තමයි දුකෙන් මිදීම. දුක නිරෝධය කියා දැක්කන උන්ට. ඒ සඳහා දැනගන්න ඕනේ මෙන්න මේ මාර්ගය වඩන්න ඕනේ. මොකද බලන්න තියෙන්නේ? ඔන්න ඔය කියනවා ආර්ය සත්‍ය හතර දැක්කනම් යම් කිසි මගක් ගොඩනැගෙනවා. එකයි දකින්න ඕනේ අටක්ම වැඩෙනවා. එනා මොකද්ද? සම්මා දිට්ඨිය වැඩනනම් ආයි විනාශ වෙන්න හේතු නැහැ. මොකක් නිසාද? දැක්කේ සත්‍යෙමයි. අසත්‍යයක් නෙවෙයි නෝණින් දැක්කේ, ප්‍රඥාවෙන් දැක්කේ. දැකනා දැන් මොකද්ද උහුර තීරණය වෙන්නේ? මේ වාගේ තිබෙන්නා වූ අසාර ලෝකයක් තුල මම මොනවා අල්ලන්න pore කන්නද? මේ ලෝකය තුල මොනවද බදන්න තියෙන්නේ මට? මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කියලා ගන්න වටිනා එකක්වත් මේ ලෝකේ නැහැනේ. ඕක තමයි ඉස්සෙල්ලාම දැක්කේ සම්මා දිට්ඨිය. දැක්කර වාසේ ඔහි කල්පනාවක් තිබුණා මොකක්ද දැන් ඇති වෙන්නේ? මම මෙච්චර කාල මේ නොදැනකමට මේ ලෝකේ හරි වටිනවා කියලා අදහසක් අරගෙන වටිනා දේවා මම කරගන්න, මගේ කරගන්න, ආත්ම කරගන්න හිතාගෙන මම නොයේ කිංගි හිංසා කළා, ප්‍රාණඝාත කළා, හොරවර වංචා කළා, සුරාසූ දුරාචාර පස්සේ ගියා, බොරුවෙන් අනුන් රැවැට්ටුවා, කේලමෙන් අනුන් බිදෙව්වා, පරුසවතින් සැලබාලට පත් කළා, ප්‍රලාප කීකී ලෝකයක් මුලා කළා, ලෝභකම් කළා, තරහෙන් දෙවි දෙවි හිටියා, මෝඩකම් කළා. මේ ඔක්කොම කලේ මොකදද? වටිනාදී යතිනවා කියලා හිතාගෙන මුලාවට මේක රකින්න ගොඩ ගහ ගන්න. එහෙනම් දැන් ඉතින් වැඩක් නැති එකක් ගිය හැම කෙනෙක්ම මෙච්චර කාල කරු වැඩ පිළිලේ මානසිකත්වයේ වෙනස් වෙලා යනවා. ඒක අවුත්වි හිතන්න දෙයක් නැහැ, හිතුවන්න දා සිද්ධ වෙනවා. ඇත්ත දැක්කම මොකද වෙන්නේ? පෙර යම්කිසි ව්‍යාපාරයක් වැයෙන පැත්තක් තිබුණා නම්, ලෝකයාට වෛර කරන පැත්තක් තිබුණා නම් මොන වටිනා දියක් අල්ලා ගන්න රෝගියා සමග ගැටෙන්නද, වෛර කරන්නද, ලෝකයාට සාප කරන්නද? එහෙම එකක් කරලා ගන්න තරම් දෙයක් මට නැහැ. ඊයෙන් දෙයක් කවුරු ගත්තත් එකයි, මොනවා කරලා ගත්තත් මට මේ ඕ වෑනක් දැන් ලෝකේ හොඳ එකක් කියලා අල්ලන්න එකක් නෑ. මේකෙ මිදෙන්නයි මට ඕනේ. ඔය අදහසයි දින් ඉවරයි. එහෙනම් අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පන තුන ඔය අදහසත් එක වෙනවා. සම්මා දිට්ඨිය එනකොටම සම්මා සංකප්පය ගොඩ නැගිලා ඉවරයි. ඒකත් එකමයි එන්නේ. පෙරපසු වෙන්නේ නෑ. ඒතකොට මොකද වෙන්නේ? බොරු කියලා, කේලම් කියලා, පරසවාදේ කියලා, ප්‍රලාප කියලා මොනවා කරගන්නද? බොරුවෙන් හවට්ටලා මොකද? මොනවා ගන්නද? කේලම් කියලා අනු බිඳවන්නේ මොන විදිහකටද? පරස වචනේ කිය අනු සැලපාරපත් කරන්න අනුර බයින්නේ හිංගි කරන්නේ මොනව කරගන්නද? ප්‍රලාපකීගේ මේ ලෝකේ ඇලුම් කර කර රස්තියාදු වෙන්නේ මොකද? වැලක් ඇතියක්ද? වැලක් නැහැ. ඔය අදහසත් සම්මා දිට්ඨියත් එක්කම එනකොට මුසාවාදා වේරමණී, විසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්ච දිවික්කේ සම්මා වාචා. ඒකත් ඇවිදිල්ලන්නේ. ඉතින් මොකද ප්‍රාණඝාත කරන්නද? මොකද හොරමර වංචා කරන්නද? මොකද සුරාසූ දුරාචාරයන් පසිකර මොන ආස්වාදයක් ඉඳ මේ අසාර ලෝකේ? ප්‍රඥාවේ සම්මාදිටිය ඔක ලබා දෙනකොටම ඒකේ නිගමනය ඇදින් ඉරයි පියාවට. එනම් පාරාදිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමීසු විචාචාරා වේරමණී, අයං උච්ච දිවික්කේ සම්මා කම්මන්තෝ. සම්මා කම්මන්ත මාර්ගාංගය ඇවිදිල්ලන්නේ. ඉතින් ඔතන පටන් ගත්තාම මොකද වෙන්නේ? යථාර්ථිය දැකලා පස්සේ මම මොනවද ආයුතු සහගත අසාධාරණ ඉදිරි මේ ජීවිතය ගත කරන්නේ මොකටද? කෙනෙකුට හිංගි හිංසා කරලා ගන්න මොනවද මේක හරියක් තියෙන කරලා එකතු කරගන්න තියෙන්නේ? මම කරගන්න, මගේ කරගන්න, ආත්ම කරගන්න දෙයක් නැහැ. එහෙනම් මං දැහැමින් සාමයෙන් ජීවත් වෙන නිසා මල්ලඟ ප්‍රාණඝාතය නැත්නම්, අදත්තාදානියක් නැත්නම්, කාමමිත්‍යාචාරයක් නැත්නම් මල්ලඟ කොහෙද නොදැහැමි දේවල්? මගේ ජීවිතේ පැවැත්ම වල ඉතුරු හරියක් නැ ගත්තේ අසාධාරණේ හරි හම්බ කරපු දෙයකින්වත්, එහෙම ගොඩනගාපු දෙයකින් මේ ජීවිතේ පාතන මොකුත් මල්ලඟ නැහැ. තමල්ලඟ නැත්නම් සම්මා ආජීවය එතන ගොඩ නැගිලා. නැහ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග පහ ගොඩ නැගිලා. ඔන්නේ මාර්ගාංග පහ ගොඩ නැගිනකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක මේ ඉතුරු මාර්ගාංග තුන එකක් එකක් පරිවාර කරලා තියෙන්නේ. සම්මා දිට්ඨිය පරිවාර කරලා සම්මා සති, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ටික තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති මාර්ගාංග තුනක් ඒක පරිවාර කරනවා. සම්මා සංකප්පේද සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුනකින් පරිවාර වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්ම මේ හැම එකක්ම සම්මා වාචා මේ හැම එකක්ම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුන පරිහරණය කරලා පරිවාර කරගන්න. පරිවාර කරගෙන සකස් වෙලා හිටනම් මාර්ගාංග හතක් සම්පූර්ණ වෙනවා විදිහට. සම්මා සති කියන එතකොට වායාම සති කියන දෙකත් එක්ක මාර්ගාංග හත සම්පූර්ණ වෙලා එනකොට රාගයේ, දේශයේ, මොහයේ ඉතර පිහිටන්නේ නැත්නම් පිහිටන්න හේතු නැහැ. රාගයෙන්, දේශයෙන්, මොහයෙන් සමුච්ඡේද ප්‍රහාණය වෙලා එනකොට නැගින්නේ අකම්පේ භාවයක් නැත්නම් ඒක සම්මා සමාධිය. අන්න සම්මා සමාධිය වැඩෙන හැටි මාර්ගාංග හත වැඩෙනවා. අන්න මාර්ගාංග හත දැනගත්තා නම් සෝත කියන්නේ හතද. ඔන්න ඕකට සම්මා දිට්ඨියට පත් වෙනකොටම පත් වුණේ හත තුරටයි. හතෙන් අටවෙනි එක නැගිලා සම්මා සමාධිය නැගුණා. එයාට කියනවා සෝතේට පත් වුණ නිසා සෝතාපන්න. ඉතින් සෝතාපන්නද නැද්ද කියලා බලාගන්න පොඩ්ඩක් හිතලා බලන්න මේ ලෝකේ හරි වටිනවා කියන අදහස තවම තියෙනවද? ලෝකේ වටිනවද නොවටිනවද ප්‍රශ්නෙට පිළිතුර විතරයි ඕනි. අත්තර ගන්න බැරි එක පස්සේ කරන්න. අත්තර ගන්න බැහැ ඒක දැනගත්තා. දැනගත්තා පස්සේ නවත්තන්න ලද්ද අත්තරින් නැද්ද? දැනගත්ත ගමන් අත්තරින්නෙත් නෑ. ඒ නිසා තමයි කිය කාම රාග දහ ව්‍යාපාද පස්සේ අත්හැරලා යනවා. ඒ අපි දෙන්නේ බහුවිලා. ඉතේලා දර්ශනඥානී ගන්නේ මාර්ගයේ මාර්ගයට ඇතුල් වෙලා. ඒක නෙලනම් සම්මාදී මේ ආර්යචායක මාර්ගයේ පැමිණිලා තමයි සෝතාපන්නිලා තමයි පටන් ගන්න. සෝත කියන්නේ ආර්යචායක මාර්ගය. ඒකට පත් වීම කියන සෝතාපන්න වුණා. එතන පටන්ගෙන කවදාවත් ඔහු නවත්තන්න බෑ. සත්‍ය කරා ඇදලා යනවා නිසා. සත්‍ය නම් අල්ලාගත් එකක් නෑ. අසාරවන්නා වූ ලෝකයේ තුල අසාරත්තේ ඉන්න ඉන්න ප්‍රගුණිලා ප්‍රගුණිලා ඉඳලා චන්දරාගයෙන් මිදිලා ගියා. චන්දරාගයෙන් බිඳුව ලෝක ඇසාර පස්සේ ලෝකේ ඉන්නවා තිරනවා පානක අරිහත්ලවත් වෙලා කියන උන්වහන්සේ. ආයෙත් අල්ලගත් එකක් නැහැ, චන්දරාගයක් නැහැ. චන්දරාගයෙන් මිදිලා ඉන්න ආකාරයේ ඉතින් එකට කියනවා පටන් ගන්නවා සෝවාන් වීම කියන්නේ අරහත්ගේ මාර්ගයේ නිවන් මාර්ගය කියලා දැක්කා. දැකපු මාර්ගයේ එන්නේ එන්නේ ප්‍රගුණ වෙනවා ලවලක් ගන්න බෑ. ඒ ප්‍රගුණ වෙලා අන්තිමට සියලු තන චන්දරාගයෙන් ප්‍රහීන වෙලා ගියා නම් අල්ලන්න මාත්‍රයක් නැතුව ගියානේ විදාර අරිහත් වෙයි. එතකම මගේ වැඩිනවා. සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. එතකම වෙලා වෙලා ගිලා අන්තිමට අරිහත්යටපත් වෙනවා අවසාන පූර්ණ වෙච්ච අවස්ථාවේ. ඒක වලක් ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සෝවාන් වූ බව දැනගලින් සම්මා දිට්ඨියටපත් වුණා නම් එතන පටන් ගන්නේ සෝවාන්. මොකද සම්මා දිට්ඨියටපත් වෙච්ච පුද්ගලයාට අනික් මාර්ගාංග හතව වැඩිනවා. වැඩිලා හිටන් ඒක නවතින්නේ නැහැ. සම්මා දිට්ඨිය අපි අලුපාඩුවක් දිනන තමයි ඒ ටික අලුවක් වෙලා තියෙන්නේ. ඉතින් බණහලම යථාර්ථය දැනගන්න ඕනේ. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව කියන මේ අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ කියන ලෝකයේ පොදු ලක්ෂණේ දකින්න ඕනේ. මේක නිසා නිත්‍ය ලක්ෂණයක්, රැවටිල්ලක් මිසක් නිත්‍ය ලක්ෂණ ලෝකයක් නැහැ. සුඛයි කියලා මායාවෙන් හවට්ටනා මිසක් සුඛේ පිහිටවු ලෝකයක් නැහැ. අත්තයි හේවත් සාරයි කියලා හවට්ටනා මිසක් සාරත්තේ පිහිටවු ලෝකයක් නැහැ. ඔන්න ඔය ටික හරියාකාරය දැක ගන්න. එහෙනම් මම කොහේ හිර පිහිටවන්නේ? කවුරු වෙන්නේ? කවුරුනම් හරියයි. ලොකු සැනසෙල්ලක් එනවා. තිබිච්ච බලාපොරොත්තු දැවි දැවි තිබුණේ. කොහොමද මම ජය ගන්න? කොහොමද පළවෙනියා වෙන්නේ? කොහොමද මම අහවත් අත්තරපත් වෙන්නේ? දැන් ඕන කී දෙනේ තරඟ කරනවාද? එතකොට මම කොහොමද රස්සාවේ මේ අහවත් තැනට යන්නේ? දැන් කී දෙනෙක් ඉන්නවද? දැවෙනා පපුව ඇස්සේ ඉස්සෙලා තිබුණේ එහෙමයි. දැන් මම කවුරු වෙන්නේ? වැඩක් ඇති එකක් අනිත්‍යයේ දුක්ඛයේ කරත්තේ කියන වටෝනේ. අනිත්‍යයක් නොවන, දුක්ඛයක් නොවන, අනාත්මයක් නොවන ත්‍රාණාන්තරේ මොකක්ද? ජනාධිපති වුණු නිත්‍යද, සුඛදාත්තද, මොන පිස්සුද? හිතා ඉන්න මොට්ටකමද? කොතෙන්ද ගිහින් යන්නේ? දඟල දඟල හිට මුත්‍රා කරන්නේ දොට්ට බහින්න වෙන්නේ තනියෙන්. එහෙම එක නෙවත් වෙන්නේ ජනාධිපතියට. මෙච්චර කාල කිසි කතාවක් නැහැ. ගායේ ප්‍රයත් යනවා, දවල් තියනවා, මහත් ප්‍රය 12ට උනා කවන්නේ. බඩේ අමාරුවක් හදන කක්කෝදී හැදයක් මක් ඇති වුණා කම නැහැ. දුවගෙන ගිහලා ඉන්න තනියෙ. දැන් මොකද ඉරා තින්නේ? ලොකු පට්ටම ගත්තට පස්සේ දොට්ට බහින්න වරින් ගියන්න. බලපන් ඉස්සෙල්ලා ගිහලා කවුද ඉන්නේ කියලා. කක්කෝසේ ගිය ඇතුළේ ඇතුළේ යතුළේ දාලා දොරවල් දාලා ඇතුළේ කක්කෝසේ හිටියන්න ඕනේ අන්තිමට. පිටේ ඉන්න බෑ කවදා හරි. මිදුලට බහින්න අයිතියක් තියෙනවා. ජනාධිපතිලා ඉන්නකම් මිදුලට බහින්න බෑ තනියෙ. ඉතින් මොකද ලබලා තින්නේ දැන් හඳුනු? කෑම කන්න දුන්නු ඉතින් කාලා කනවා. තව භාගයක් ඉතින් ඉන්නවා, ඌ මැරෙනවද බලන්න. ඌ මැරෙන්නේ නැහැ තමයි සමු කන්නේ. මොනවා කරන්නේ? ඉතින් සාස විශේෂඥයෙක් ඉන්නවා ඉස්සෙල්ලා කන්න. තමන් කන්නේ ඉඳු. ඊතර කාලේ ලෝක සම්පතේ බැලුවත් ඉඳුන්නේ කන්නේ ජනාධිපති. ඉස්සෙල්ලා කන්න ගියපේ ජනාධිපති. නෑ ඒක ඉඳුන් කාලේ එක්කෙනෙක් ඉන්නවා, ඌ මැරෙනවද නැද්ද කියලා බලන්න තව ඉන්නවා පැය භාගයක් ඉතින්. ඊට පස්සේ ඌ හොඳින් ඉන්නවා නම් බය බය කරනවා. ඊට පස්සේ එහෙම දැන් මාත් දන්නේ නැහැ කියේ. කොච්චර භාගින්ද කැමරියක් අඬු. වතුර ටිකක් බොන්න පුළුවන්. අර තිබිච්ච නිදහස ඔක්කොම ඉවරයි, සැනසිල්ල ඔක්කොම ඉවරයි, නිගිනිනේ මෙරින්නේ. අර ඉදා ගියා වගේ ගමනක් හදිසියට යන්න නිකන් දොට්ට බහින්න කොහොමවත් පුළුවන්. ඒ කිසි දෙයක් කරගන්න බෑ. යනවා නම් දෙන්නේ දෙපැත්තෙන් ඉඳලා එකෙනෙක් ඉස්සරහින් තව 10ක් 15ක් ඉස්සරහින් ගිහිල්ලා වටපිට පරීක්ෂා කරන්න ගිහිල්ලා අඩියක් තියෙන අඩියක් අඩියක් ගන්න හැකවල්ලා දෙන්න ඕන. පොඩි අමාරුවකින්ද ගමනක් යන්න. දැන් මොකද්ද ලැබිච්ච සැනසුම? ඊරවසේ මොකද්ද හම්බ වුනේ? අමුතු මනවරණ රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියලා එහෙම එකක් උත් ආවේ නැහැ. මම තමයි ජනාධිපති මාන්නයක් ආව ඔච්චරයි. අදහසක් ආව තමයි තත්ත්වානන්දය. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ එකක් ඇවිදලා හිටන් ඕතුලින් ඉඳලා හිටන් මොනව හරි ඕක රැක ගන්න. විවිධාකාරයෙන් ඇති වෙච්ච කම්පන දුක් කරදර විසක්. ඇති වුණා නම් ඇති වුණේ මොකද්ද ඒකින්? සතුටක් නෙමෙයි, සතුට ඇති වුණේ මාන්නයකට විසක් වෙන මොකද? මම කවුරු කියන මුලාවෙන් අදහසින් ඒක මත් වුණා නම්. ඊතල මත් වෙලා තියෙන තානාන්තර මත් වීම. ජාති මද, ගෝත්‍ර මද, කුල මද, ධන මද, නිල මද, ඔයවට අයිතිමයි. මදේ මත් වෙනවා කියලා එන එක මත් වෙනවා ප්‍රමාද වෙනවා, ප්‍රමාද වෙන ලෝකේ අතරින්ද බෑ. මත් වෙන එම නැන්ද සරාගියයි මිහිරියා වයිදික තමයි ඔකේ තිබුණේ. සුරා මීරේ මජ්ජ ප්‍රමාද තහන. මත් දැන් වී ඇතුවට ඔය අකුසලිය තියෙනවා. පස්සැනි ශික්ෂාවෙන් සුද්ධ වෙලා නැහැ. සුද්ධ වෙන්න බෑ ඔකේ ඉන්නක. ඉතින් කොහොමද මේ හරියන්නේ? ඉන් දකින්න නිදහස කියන්නේ ඔතන යකින් හත් වෙන්න ඕන. ඕවා දහස ඔය තියෙන්නේ. දාහ ආසරේ. දාහ ආසරේ නික්මීමට කියන නිද නිදහස. දාහ දාහ කියන්නේ දාහය. නිදහ කියන්නේ ඒකෙන් ඉවත් වීම. නිදහ අස කරනවා කියන්නේ නිදහ ආශ්‍රය කරනවා. දාහේ නැත්තේ යම් පැත්තක්ද? දාහගිනි ශෝකගිනි දුක්ගිනි නැත්තේ ආශ්‍රය කරනට නා නිදහස. ආර්ය විනේ නිදහස කියන්නේ ඉවර. නිදහස වෙන්නේ උතෙන්ට. අද නිදහස කියන වචනේ අර්ථය දන්නේ නැහැ, නිරුක්ති දන්නේ නැති නිසා. නිදහ ආශ්‍රය කරනවා. දහ ආශ්‍රය කළොත් දැවෙනවා. නිදහ කියන්නේ දැවෙන්නේ නැහැ. කොහෙද දැවෙන්නේ නැත්තේ? නිවුරු සැනසුණු තැනක් ඇත්නම් එතනයි දැවෙන්නේ. අනික හැමතැනම ලෝකෙ දැවෙනවා. රාගගින්නේ, දේශගින්නේ, මෝහගින්නේ, ජාතිගින්නේ, ජරාගින්නේ, මරණගින්නේ, ශෝකගින්නේ, පරිදේවගින්නේ, දුක්ඛගින්නේ, දෝමනසගින්නේ, උපායාසගින්නේ හැමතැනම දැවෙනවා. ඕකෙන් අහක් වෙච්ච ලෝකයක් නෑ. ලෝකෙන් අහක් කියලා දැවෙන්නේ නැත්නම් තියනනම් නිදා වෙන්නේ කොහෙද? නිවී සැනසී යන නිවන. අන්න එතන ඇසුරු කළා නම් නිදහස කියනවා ඒක. නිදහස තියෙන එතන නිවන විතරයි. ඉන් දහමට අනුකූලව දකින්න ඕනේ අර්ථවත්. දැකන වති කිසි පොත්වල හොයන්න දෙයක් නෑ. හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නිවන මොකක්ද? නිදහස කොතනද? අන්න එතෙන්ද හිත තියාගන්න ධර්මයේ තේරුම් ගත්තා. ඉතින් මේ තවත් මේ ප්‍රශ්නයක් මේ හැම වෙලේම මහා කම්පනයක් කැළඹිවා තිනවා. මේ 2012 දී සිදුවන්නේ මොකක්ද? මේ මොකද්ද කියලා ඉතින් 2012 වින්ද ඕනේ. මේ දැනු සිද්ධ වෙන්නේ එකදී. එකම නෙවෙතෙන් සිද්ධ වෙන්නේ. දැන් අද මේ තියෙනකොට දැන් අපිට මොකද යම් කිසි මනුස්සයෙකුට ඒ හැමතේ කන්දක් කඩාගෙන යට වෙලා මලාන. 2012 හැදී මැරිච්ච එක ඌට අද වෙලා නැද්ද? කවුරු හරි බීයෙන් ගන්න. අර 2012 හැදී ඉන්නේ වෙන්න තිබිච්ච එක අද වෙලා නැද්ද මේ මනුස්සයාට? වතුරේ ගියා. 2012 වෙනකන් ඉන්නුනේ අද වෙන්නේ නැද්ද? ඔය වගේ අපි කරමු කර්ම වේක පළදිනවා එක එක විදිහට. යම් කිසි කර්මයක් පළදින කර්ම අනුව යම් කිසි කෙනෙකුට දුක්ඛිත විදිහට මරණයටපත් වෙන්න සිද්ධ වුණා නම් ඒ කෙනුත් තමන්ට කරගන්න හිමිච්ච අවස්ථාව නැතිලා යහපත කරගන්න හිමිච්ච අවස්ථාවත් වෙනසිලා ගියා නම් විශාල පාඩුවක් සිද්ධ වෙනවා මේ වගේ කාලයක. නෝනා තියෙන බෞද්ධයෙකුට නම් ලොකු පාඩුවක් ඒ තමන්ගේ වැඩි කරගන්න ඉස්සෙල්ලා ඒක නැති වුණා. එහෙනම් බුදුරණන් හදි දේශනා කළේ මරණයෙන් බේරිච්ච දැන් හොයන්න එපා. හුස්මක් උඩටගෙන පහත ගන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන් කියලා හිතපල්ලා. බත් පිලක් අරගෙන අන්නලා ගිලින්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන් කියලා දැනගනිලා හිතපල්ලා. ඒකයි යථා ස්වභාවය. එච්චරවත් ප්‍රමාදුන පාඩුවක් බව දැනගෙන මේ ධර්මාභෝධි ලබා ගන්න රැයදවල් උත්සාහ කරන්න. කොරන්න කිව්වේ ඕකයි. ඉතින් 2012 වෙනකන් මේ බලා ඉඳලා යන්තම් ඒකෙන් බේරුව අපිට හරි කියන්නේ. ඒකෙන් බේරුණත් හරි නෑ. ඒකට අහුණත් හරි නෑ. අදාද මේ මොහොතේ නිවන් අවබෝධයක් මාත්‍රයක් හරි කරගත්තා නම් හරි. හරි තියෙන උතනයිදී. වෙන මොනවා කළත් හරි නෑ. රජ වුණත් සිටු වුණත් හරි නෑ. හරි කියන තැන උතන නෑ. ඒ වැරදි වැත්තේම තමයි. ඒවා අපිට ගණන් ගන්න දෙයක් නෙමෙයි. එන 2012 වෙනකන් ඉන්නේ කොහොමද දන්නේ? අපි දැන් මේ ඉන්නේ මිනිස්සු අද යනකොට කතා කරලා. පුතේ මං ඔයාට ටොපි අරන් ඉන්නා, චොක්ලට් අරන් ඉන්නා කියලා ඉබලා හිටන් තියෙන දොඩට බහින ගාණේ හැපෙනවා තාත්තා. රස්සාවට ගිහිල්ලා. මොකද වෙලා තියෙන්නේ? කෝ කිව්වේ මොකද උනේ මොකද්ද? ඉතින් අපි ඔය වගේ අවස්ථාව අතර මේ මරණයේ කොයි මොහොතද කියලා අපි දකින්න නැති බව බුදුදානස වෙන ඔබ හිතන්න. ස්වභාවය ඕකයි. ඉතින් එහේ මේක 2012 වෙනකන් මැරෙනකන් බලා ඉන්න ඕනේ නැහැ. මේ දැනුත් හෙට මොහොතේ මේ මොහොතේ මරණේ ඉන්න පුළුවන් කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි මරණ සතිය කියන්නේ. ඉන් 2012 හරි දැනගන්නේ ඒකත් තමයි වැරෙන්නේ නැතුව ඉඳ හදන්නේ. තොපි යකො වැරෙන ලබන අවුරුද්ද ඉක්මන් කරපියා කියලා අදහසක් කරන ඒකත් වටිනවා. ඉතින් ඒකත් වටිනාකමට ගන්න අරගෙන ඉඳලා හදාගෙන ලොකු වෙන්න බෑ. ලබන අවුරුද්දේ වැරෙන්න තියෙන නම් දැම්ම තියා අප්‍රමාදව කරගන්න ඕනේ, දැන්වත් කරගන්න ඕනේ කියලා මේ දහම් මාර්ගයේ බැලලා කටයුතු කරගන්න උත්සාහ කළා. මරණය ගැන බලන්න එපා. 2012 වෙනකන් ඉඳ හිතන්න එපා. හිතත් පුළුවන් මේ මොහොත අවුඩක් හැදෙන්නට පුළුවන්. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළේ අප්‍රමාද වෙන මරණ සතිය වඩන්න. මරණ සතිය කියන්නේ මැරෙනවා මැරෙනවා කිය එකේ ඉන්න එක නෙමෙයි. ඒක පැහැදිලිවම දේශනා කරනවා. මැරෙන බව දැනගෙන ඊට ඉස්සෙල්ලා අප්‍රමාදීව ධර්මමාර්ග පූර්ණිය කරගන්න උත්සාහ කිරීමයි මරණ සතිය කියන්නේ. මැරෙනවා මැරෙනවා කිය එකේ ඉඳලා මරණ සතියක් හම් වෙන්නේ නැහැ. ඒක දකින්න ඔය කොහොම භාගයක් තියෙන්නේ? බුද්ධානුස්සතියේ භාගයයි, මෙත්තානුස්සතියේ භාගයයි, අසුභානුස්සතියේ භාගයයි, මරණානුස්සතියේ භාගයයි මෙහෙම ටික ටික කියා දින කොටසක් වහලා චතුරාර්ය ආරක්ෂාව කියලා තියෙනවා. චතුරාර්ය ආරක්ෂාව වෙයිලා. නිවන් දකින්න තියෙන ආරක්ෂා හතර වෙයිලා කිව්වේ ඒකයි. ඉතින් ওই ටික තේරුම් අරගන්න මේ 2012 පටන් ගන්න එක හිතන්න යන්න දෙයක් නෑ. 2012 නෙමෙයි හෙටත් මම මැරෙන්න පුළුවන්. ඒ 2012 කිව්ව සිද්ධියේ මට හෙට ඉඳන්වත් පුළුවන්. ඒකේ ඉඳන් හෙට වෙනකම් මම ප්‍රමාද වුණා මට පාඩුවා. ඉතින් අද සෑය දවල් දෙකේ මම කොච්චර හරි උත්සාහ කරනවා අලුතින් මේ ධර්මාභෝධිය ලබා ගන්න. අනිත්‍යයි කියන්නේ දුක්ඛයි කියන්නේ අනාත්තයි කියන්නේ මොකද්ද කියලා පළවෙනි විමර්ශනය කරගෙන කරගෙන යනකොට මට නම් කිසිම සැකයක් නැහැ මේ ලෝකේ අනිත්‍යයි කියන එක මේ ආකාරයෙන් වැටහුණා. දුක්ඛයි කියන්නේ මෙන්න මේ අර්ථය කියලා මට හොඳට වැටහුණා. මේක සාරාත්ත්‍යයක් තියෙනවා කියලා හිතන්නේ මුලාවක්. මේක අසාර නිසා සාරාත්ත්‍යයක් කාටවත් ලැබෙන්නේ හේතු නැහැ. මට ලබන්න හේතුත් නැහැ. ලෝකයේ ඇතුළේ මොන සාරාත්ත්‍යයක්ද? ওই ଟିକ වැටහුණා. ආස්වාද අසහනියක් නිසා මුලාවටපත් වෙලා ඉන්නේ උගලකට මම අහුවිලා ඉන්නවා. ඒ උගල නිසා ආස්වාදයෙන් දැවෙනවා තැවෙනවා. ඒ නිසා මට පාලනය කරගන්නවත් බැහැ. මට මේ කොටු වෙන්න යනවා ලෝකෙට. ඒ කොටු වෙලා ආස්වාද ඉඳි ගියාම ආයි දුකට වැටෙනවා. මොනතරම් මහ උගලකට මම අහුවිලා ඉන්නේ. මේකෙන් කවද්ද මිදෙන්නේ? ඒකෙන් මිදෙන්නේ මේ අසාරත්වයේ දැකලා ඉතින් මේ ගිනි ගොඩක් කියලා දැනගෙන යටි යටි එක සීහ කරන්න ඕනේ කියලා මෙහෙම සීහ කරනවා. ඔන්න ඔය ටික හරි ගිහිල්ලා ඉතින් අර ආස්වාදයේ මුලාව නැති වෙලා යනවා. එදාට ආස්වාදයේ කිනක මායාවක් කියලා හිතන දකින්නට ඒ ආස්වාදයේ හොඳයි කියලා ගත්ත ඌනතාවින් නිසා අටගත් අසහනිය දැන් එතනින් මිදිලා යනවා. අන්න ඒක නිසා සමතුලිතභාවයටපත් වෙලා සමාධියටපත් වෙනවා කියන්නේ. සමාධිය ඇති වෙන්නේ ඒකෙන්. ඉන්නේ ප්‍රගුණ කරගන්න ඕනේ.